గారు వేణుకుమార్ మంత్రిమా
మూలాసనే సిటిన మంత్రితుమని అద దినే వివాదేట లక్వెన అమాత్యాంశ తునెం విశేషయෙන්ම රාජ්‍ය ව්‍යවසායක සංවර්ධන අමාත්‍යාංශය කියන්නේ පෞගිය රජයේ කාලය තුලදී පාඩුවට පත් කළ රජයේ ආයතනවල එකතුවක් විදිහට තියෙන්නේ. ඒ පාඩුවට පත් වූ ආයතන තුල විශේෂයෙන්ම වතුකරයට සම්බන්ධ ආයතන තුනක් එම අමාත්‍යාංශයට ඇතුළත් වෙනවා. විශේෂයෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව, එවගේම ඇල්කඩුව වැවලි සමාගම වැනි ආයතන තුන මේට ඇතුළත් වෙනවා. පෞගිය රජයේ කාලය තුලදී, පෞගිය අවුරුදු 15ක කාලය තුලදී සම්පූර්ණයෙන්ම බංගලොත්තාවයට පත් කරපු ආයතන විදියට මේ ආයතන තුන දැන් මේ බර අපේ රජයේ අදින්ට වෙලා තියෙන්නේ. මේ ආයතන තුනේ පසුගිය ආණ්ඩුව 2015 ජනවරි 8 වෙනිදා බාර ගන්නකොට ව්‍යවස්ථාපික දීවන පැටියට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ මිලියන 1,168.7ක්, ඒ වගේම රාජ්‍ය වැවිලි සංස්ථාවේ 357.45ක්, ඒ වගේම ඇල්කඩුව සමාගමේ 406.4 මිලියන ගෙවීමට තිබුණා මේ රජය බාර ගන්නකොට. එවකට වැවිලි කර්මාන්ත අමාත්‍ය ඇටියට කටයුතු කරපු ලක්ෂ්මන් කෙරියල්ල ඇමතිතුමා විසින් මේ දීමනාව ගෙවීම සඳහා කැබිනට් අනුමැතියක් ලබාගෙන මේකේ කොටසක් ලබා දීමට ඒ දවස් 100 කාලය තුල කොටසක් ලබා දීමට හැකි වුණා. නමුත් ඉන්පසුව ඉන් ඉදිරියට ඉතුරු ඒ කැබිනට් අනුමැතිය ලැබපු ඉතුරු ඒ ගෙවීමට තියෙන කොටස තව වෙනතුරු ගෙවීම ඉටු කර නැතුව තියෙන එක කනගාටුවෙන් මම මතක් කරන්නට ඕනේ. අපි දන්නවා රජය විවිධ ආකාරයෙන් ණය පිළිබඳ ප්‍රශ්නයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසායක අමාත්‍යාංශය විවිධ පාඩුවට පත් වෙච්ච ආයතන ගොඩ ගැනීමේ උත්සාහයේ නිරත වෙලා ඉන්නවා ඒ බාරව ඉන්න අපේ කබීර් ඇසිම් ඇමතිතුමා. නමුත් මේ ආයතන තුන පිළිබඳ කතා කරනකොට මේ ආයතන තුනේ පෞගිය කාලයේ පුරාම 1992 මෙම වතු සමාගම් ප්‍රතිසංස්කරණය කිරීමේදී ආයතන සමාගම් 22කට වතු ලබා දීමත් සමගම ඉතුරු වතු රාජ්‍ය ආයතන තුනකට ඇතුළත් වුණා. ඒ රාජ්‍ය ආයතන තුන තමයි මම කතා කරන්නේ. මේ 92 පස්සේ විවිධ අවස්ථාවලදී මේ ආයතන ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒ ප්‍රතිසංස්කරණය ඇටියට කරලා තියෙන්නේ දිගුකාලීන කල්බදු ඇටියට, ලීසින් ඇටියට, පුද්ගලික සමාගම් වලට පුද්ගලයන්ට ලබා දීම තමා කරලා තියෙන්නේ. එහෙම ලබා දීමේදී ඒ වත්තට අයිති ඒ වත්තේ ජීවත් වෙන ඒ කම්කරුවන් සමග තමා ඒ වත්තේ කොටස ඒ කල්බදු ඇටියට ලබා දීලා තියෙන්නේ. එවකට ඒ වගේ සමාගම් වලට ලබා දීමේදී ඒ වතු සඳහා ගෙවීමට තියෙන EPF VTF වැනි දීමනා ඒ බාර ගන්න ආයතන ගෙවීමට එකඟ වෙලා ඒ වතු කොටස ලබා ගන්නෙ. නමුත් මේ වෙනතුරු ඒ විදියට ලබාගත් කිසිම වත්තක සිටින ඒ ජනතාවට ඒ කට්ටියගේ අයිතිය ලැබිලා නැහැ. ඒ කට්ටියගේ EPF VTF වැනි දීමනා ලබා දීලා නැහැ. විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕනේ නාවලපිටිය ප්‍රදේශයේ තියෙනවා මොන්ටි ක්‍රිස්ටෝ වත්ත JDB ආයතනයට අයති. ඒ වගේම මැදමානුවර ප්‍රදේශයේ තියෙනවා වෛතලා වත්ත, මේකත් SPC ආයතනයට අයති වත්ත. මේවා ලීසින් ආකාරයට ලබා දෙනකොට මේ ජීවත් වෙන ඒ වතුකම්කරුවන්ගේ EPF VTF වැනි දීමනාව සම්පූර්ණයෙන් ගෙවීමට එම ආයතන බාර අරගෙන තියෙනවා. නමුත් අද වෙනකොට වෙලා තියෙන්නේ දැන් මාස ගාණක් තුල මේ වතු වසා දමලා ඒ කම්කරුවන් ඔවුන්ගේ දෛනික වැටුම ලබා ගැනීමට, ඔවුන්ගේ ජීවනපාය ගැනීම කරගෙන යාමට බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. නැවත නැවත මේ පිළිබඳ සියලුම බලධාරීන්ට අපි දැනුම් දුන්නත් ඒ පිළිබඳව කිසිම ගියාමාර්ගයක් තව වෙනතුරු කිසිම ක්‍රියාමාර්ගයක් අපිට ලබා දීලා නැහැ කියන එක කනගාටුවේ මේ අවස්ථාවේදී කියන්න ඕනේ. දැන් නැවත ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ JDB ආයතනයේ ප්‍රතිසංස්කරණය කිරීමට ආයෝජකයන්ගෙන් යෝජනා ලබා ගැනීමේ ක්‍රියාවලියක් දැන් සිදු වෙනවා. ඒ ක්‍රියාවලියේදී ඒ වතුවල තියෙන වතුවල විස්තර ලබාගෙන තියෙනවා. වත්තේ තියෙන ඒ පළදාව ලබා ගැනීමට අනුව ඒක වර්ග කරලා තියෙනවා. වත්ත ඒ කොටස, බී කොටස, සී කොටස වගා නොකළ බිම් කොටස ඇටියට ඒවා බෙදලා තියෙනවා. ඒකේ ඒ ආ බී කොටස නැවතත් මෙම ආයතන දිගටම කරගෙන යන්නත්, ඉතුරු ප්‍රදේශවල ඉතුරු ඒ සී කොටස තියෙන වගා නොකළ බිම්පම් මේ පුද්ගලික ආයතනවලට ලබා දීමට යෝජනා කැඳවලා තියෙනවා. මේ ක්‍රියාවලිය මීට කලිමුත් වෙලා තියෙනවා. මම උදාහරණයක් වශයෙන් ගරු මන්තුමා මම උදාහරණයක් වශයෙන් ලබා දෙන්නම්. පල්ලේකල වත්ත කියන්නේ SPC ආයතනයට තිබ්බ ශ්‍රී ලංකාවේ තිබ්බ ලොකුම වත්ත. මේ පල්ලේකල වත්ත ප්‍රතිසංස්කරණය කිරීමේදී පල්ලේකල ප්‍රදේශයේ ඇටියට ඉගාවට අපි එතනින් එහාට ගියාම බලගොල්ල ප්‍රදේශය, එතනින් එහාට ගියාම අඹකොට ප්‍රදේශය, එතනින් එහාට ගියාම මාබේරි තැන්න ප්‍රදේශය කියලා කොටස් වශයෙන් බෙදලා, මේ බෙදපු කොටස්වල තාමත් ලයම් කාමරවලට කොටු වෙච්ච ජනතාව ඒ විදියටම ඉන්නවා. ඒ කට්ටියට දැන් බිම් අමගලක්වත් ලබා දෙන්නට ඉඩම් ඒ ඉඩම් ප්‍රමාණයක් නොමැති වෙලා ගිහිල්ලා තියෙනවා. දන්නවා මේ පල්ලේකල ප්‍රදේශයේ පවුල් 44ක් මූලිකව පල්ලේකල SPC ආයතනයේ වැඩකරපු පවුල් 44ක් ඉන්නවා. 1989 ප්‍රතිසංස්කරණය කිරීමේදී එම ජනතාවට ලබා දීපු ඒ කොටස් ටිකත් දැන් අයිමි කිරීමට කටයුතු කරගෙන යනවා. අවේ මෙම ප්‍රතිසංස්කරණය කිරීම ගැන අපිට කිසි විරෝධත්වයක් නැහැ. ඒ වගේම පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් කියන එකත් අපි මේ නව ක්‍රමයකට යන්න ඕනේ කියන එක ඉන්නවා. ගරු මන්ත්‍රීතුමා, අපි කියන්නේ මේ ප්‍රතිසංස්කරණය මේ වතු තුළට, මේ ආයතනය තුළට ගේනකොට මේ අවුරුදු එකමාරක් දෙකක් කාලය තුළ මේ ජනතාවට තාම ඒ ජනතාවට මොනවද විසඳුම ලබා දෙන්නේ කියන එක තාම අරියාකාරව ලබා දීලා නැහැ. එඳ ප්‍රමුඛත්වය දෙන්නට ඕනේ මේ ප්‍රදේශයේ මේ වතුවල ජීවත් වෙන ජනතාවට මොනවද දෙන විසඳුම රජයක් ඇටියට. ඒ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මේ රජයේ මොනවද ප්‍රතිපත්ති වශයෙන් තීරණයක් කරන් තියන්නේ කියන එක අපි මෙතන දාන්න සිදු වෙනවා. මේ ජනතාවගේ ජීවනපාය වැඩි දියුණු කර ගැනීමට, ඒ වගේම ඒ ජනතාවගේ වතු කම්කරුවන්ගේ මේ ආයතනයට අයත් වෙලා ඉන්න ජනතාවගේ ඒ ගෙවීමට නොහැකිව තියෙන ඒ ගෙවීමට තියෙන ව්‍යවස්ථාපික දීමනාව ලබා දීමට කොහොමද කටයුතු කරන්නේ කියන එක පැහැදිලිවම කියන්නට වෙනවා. ඒ බැවින් අපි ඉල්ලනවා මේ ප්‍රතිසංස්කරණය කිරීම කරගෙන යාමේදී මූලිකවම ඇමතුමාගෙන් ගරු ඇමතුමාගෙන් අපි ආනවා මූලිකව මේ තියෙන VP ඒ ඒ ඒ තේ තියෙන AB කියන කොටස ඒ ජනතාවට ලබා දීලා ඒ ජනතාවගේ ජීවනපාය වැඩි දියුණු කිරීමට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා. බෑලෙන් එක එහෙම නැත්නම් C කොටසේ කට්ටියට ලබා දීමෙන් කිසිම ඒ කට්ටියට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. AB කොටස තියා ගැනීමෙන් පෞගේ අවුරුදු 20ක් තුල මෙම ආයතනයේ පරිපාලකය තමා පෝෂක වුණේ. ඒ ඉන්න ජනතාවට කිසිම දෙයක් ලැබුණේ නැහැ. මේ ඉන්න සභාපතිවරුන් ගත්තොත්, පරිපාලන ඉන්න කට්ටිය ගත්තොත්, නැත්නම් වතු කළමනාකරුවෙක් ගත්තොත් 80,000ක පමණ පඩියක් හම්බ වෙනවා අවම වශයෙන්. බංගලාවක් හම්බ වෙනවා, වෙහිකල් එකක් හම්බ වෙනවා, 4 දෙනෙක් වත්තෙන් දෙනවා වැඩට, മന്ത്രി කෙනෙකුට වැඩි ප්‍රසාදයක් ඒ කට්ටියට තියෙනවා. ඒකට තමා මේ වත්තේ තියෙන ආදායම පාවිච්චි කරගෙන යන්නේ. ඒ ජනතාව තාම අර කුකුල් කූඩුව වගේ අනාථ වෙච්ච කූඩුවේ තමයි ඉන්නේ. ඒ බැවින් මම නැවත මතක් කරනවා ගරු ඇමතුමා, මේ ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒ ජනතාවගේ ඡන්දයෙන් බලයෙන් තමයි මේ ආණ්ඩුව අපි ඇති කරලා තියෙන්නේ. ඒ බැවින් ඒ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්න VP තියෙන ඒ ආදායමක් ලබන්න පුළුවන් කොටස ඒ ජනතාවට ලබා දෙන්නට ඕනේ. ඒ වගේම ඒ ජනතාවට ලැබීමට තියෙන EPF ETF වැනි ඒ දීමනාවත් ලබා දෙන්නට ඕනේ කියන ඉල්ලීම කරමින් මම කතාව අවසන් කරනවා.
ගරු මුතුකුමාරන මන්තුමා,
මුලාතනරුඩ මන්ත්‍රීතුමනි, මම ඉක්ටිවන්ත වෙන තමුන්නාන්සිට මේ වැදගත් අමාත්‍යංශය පිළිබඳව කතා කිරීමට අවස්ථාවක් ලෙසා දීම ගැන මම මගේ අවධානය යොමු කරනවා. අපේ ඇමතිවරුන් දෙපළට මේ කර්මාන්ත මේ ලංකාවේ ස්ථානගත වෙලා තියෙන ආකාරය දිහා බලපුවාම මේ කර්මාන්ත වැඩිපුර ස්ථානගත වෙලා තියෙන්නේ බස්නාහිර පළාතේ දකුණු පළාතේ. මේ කර්මාන්තය දිහා බලපුවාම 100%ක් වශයෙන් ගත්තොත් බස්නාහිර පළාතේ කර්මාන්ත 1405ක් තියෙනවා. ප්‍රතිශතය 54.2යි. දකුණේ තියෙනවා 304ක් ප්‍රතිශතය 11.7යි. මධ්‍යම තියෙනවා 269ක් ප්‍රතිශතය 10.4යි. සබරමු තියෙනවා 206ක් 10.3යි. වයඹ තියෙනවා 208ක් 8යි. ඌව තියෙනවා 68ක් 2.6යි. උතුරු මැද තියෙනවා 45ක් 1.7යි. උතුර තියෙනවා 18ක් 0.7යි. ඒ වගේ නැගෙනහිර තියෙනවා 11ක් 0.4යි. මෙන්න මේ වගේ අපි නැගෙනහිරෙන් පලාපත් උණු මේ අමතුමගේ ඉල්ලීමක් කරනවා මේ කර්මාන්ත නගරයෙන් බැහැරවට ගෙන යන වැඩපිළිවෙලක් හදන්න කියලා. මම හිතන්නේ ඒ වැඩපිළිවෙල සාර්ථක නොවුනොත් අද අපි දකිනවා අපේ ප්‍රදේශවල තරුණ කොටස් ඔවුන්ගේ තුන්වෙනි පරම්පරාව ජීවත් වෙන්නේ මහවැලි ප්‍රදේශවයි ගත්තාම ඔවුන් රැකියා විරහිත භාවයෙන් පෙළෙනවා. යම රැකියාවක් කිරීමට අවශ්‍ය නම් ඉන්න වෙන්නේ මේ නගරයට ඇවිල්ලා තමයි ඔවුන් මේක තමන්ගේ ජීවනෝපාය ගෙන යන්නේ. ඒ නිසා අපි ඇමතුමාගේ අවධානය යොමු කරනවා තමන් ජීවත් වෙන ප්‍රදේශයේ මේ තත්ත්වය නම් මේක මීට වඩා ඉහළට ගෙනියන්න කියලා. දැන් මෙතුමා ප්‍රකාශ කළා කර්මාන්ත දියුණු කිරීම සඳහා මේකෙදි තියෙන ගැටලු ගොඩක් තියෙනවා. එක ගැටලුවක් තමයි වැඩි පොලිය. මේ පොලිය මෙතුමා කිව්වා 108යි කියලා. මම හිතන්නේ 108ේ පොලිය 108ේ පොලිය මේ ආණ්ඩුවේ නෙමෙයි ගිය ආණ්ඩුවේ තිබ්බ 108ේ පොලිය. 108ේ පොලිය කල්ලුත් තිබ්බා. අපි ඉල්ලන්නේ කර්මාන්තකරුවන්ගෙන් සුළු පරිමාණයේ කර්මාන්තකරුවන්ගෙන් බැංකුවල නම් මෙතුමා කියනවා 110ක් ලක්ෂ 10ක් තියෙනවා නම් ලක්ෂ 40ක් ණය දෙන්න පුළුවන් කියලා. මේ ලක්ෂ 40 ණය දෙනකොට ඒ කර්මාන්තකරුවා මාසෙකට රුපියල් 26000ක් ගෙවන්න ඕනේ. මාසෙට 26000ක් ගෙවනවා කියන්නේ මාස 10ක් විතර මේක ආදායම එකපාරට එන්නේ නැහැ. ලක්ෂ 60000ක් විතර ඌ ගෙවනවා නිකන්. ඒකින් දා එමෙතුමාගේ අවධානය ඉල්ලනවා ඔබතුමා මේක සංවර්ධනය කිරීම නම් බැංකුවත් එක්ක කතා කරලා මේ ණය දීමේදී යම්කිසි මීට වඩා සහනයක් සලසා දෙන්න කියලා. විරෝධාත් සහනයක් 108ේ පොලියට ණය දීමේදී වෙන්නේ මේක ඒ කර්මාන්තකරුවට මේක දරා ගන්න බෑ මේ කෙටි කාලේ. ඒ වගේම මේ
ගරු ඇමතුමා දයාගමගේ ඇමතුමා ගරු ඇමතුමාට මයික් එක දෙන්න ඔතන සමන්නේ.
හරි. ගරු මන්ත්‍රීතුමා ඇත්තටම කියනවා නම් අපි මේ ලෝක බැංකු ව්‍යාපෘතියේ වෙනම ඒකෙන් අපි වෙනම ගාණක් බැංකු ඩිපොසිට් කරනවා. එතකොට ඇත්තටම ඒක ගැරන්ටියක් හැටියට අපිට තියන්න පුළුවන්. එතකොට ඒ අනුව අපිට ඇප නැතුව ඒ කියන්නේ ඇපයක් කියන එක සාමාන්‍යයෙන් අවශ්‍ය කරන ඕන වෙලාවක බැංකුවක ණයක් ගන්න. නමුත් අපිට සහනයක් දෙන්න පුළුවන් අපි මේ ව්‍යාපෘතිය බලලා. එතකොට මේ විදිහට තමයි අපි මේ වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ඔබතුමා අප නැතුව දෙනවා යංගි සහන කාලයක් දෙනවා ගෙවීමට. කොලියේ
අනිවාර්යයෙන්ම කොහොමත් අලුත්ම ව්‍යාපෘතියක් පටන් අරගත්තොත් එහෙම ඒකෙදි ඕනම බැංකුවකින් ණයක් ගත්තම අපිට ග්‍රේස් පීරියඩ් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ වාරිකය ගෙවන්න හැබැයි පොලිය ගෙවන්න ඕනේ.
ඉල්ලීමක් කරන්නේ මේක ඇයි නගරයෙන් බැහැරව මේ කර්මාන්ත ගියේ නැත්තේ? කර්මාන්ත ගිය නැති විවිධ ප්‍රශ්න තියෙනවා. ඒකෙදි කර්මාන්ත නෙවෙයි තමුන්නාසකේ ප්‍රදේශයේ 0.8යි. 0.8යි තමුන්නාසකේ ප්‍රදේශයේ. අපේ ප්‍රදේශයේ 1.7යි අනුරාධපුරයේ.
ධර්ම මන්ත්‍රීතුමා
මේ ප්‍රදේශේ යන්න නම් ඒ ප්‍රදේශේ මේක කලාපවලට බෙදලා පහසුකම් නැති ප්‍රදේශවලට වැඩි බැංකු මොනොපොලි පහසුකම්. ඒක වෙනත් පහසුකම් දෙන්න වෙන කර්මාන්තකරුවන්ට. කර්මාන්තකරුවෝ වැටිලා අපේ ප්‍රදේශයේ එක තරුණෙක් මේ වැව් වල තියෙන බජිරි වලින් ඩබර වලින් එහෙම හැදුවා පොහොර ගඩොලක් වාගේ. හැබැයි ඔහුට ඒක දිගටම ගෙනියන්න බැරි වුණා. උට පොලිසිය ගන්න බැරු ගියා. ඔහු බැංකුවට ණය වුණා. ඒක ව්‍යාපාරය එහෙම ගියා. හැබැයි ඒ ව්‍යාපාරය අපිට අවධානය දුන්නා නම් වැවත් සුද්ධ වෙනවා. ආර්ථික චම්මත්ම ගොඩනො මුදළු රටට නේ ක්‍රමයක් තිබ්බා. ඒක නැති වුණා. ඒකින් තමයි තමුන්නා ඉල්ලීමක් කරන්නේ. තමුන්නාන්සේ ව්‍යාපාර ශීත්‍රි පිළ හොඳ අධිකමත් දින දාක්ෂයේ මේ කුඩා කර්මාන්ත කරුවන්ට ඉස්සරහට එන්න මීට වඩා සහනයක් දෙන්න උත්සාහ ගන්න. එහෙම වුණොත් තමයි කර්මාන්තය. දැන් තමුන්නාගේ මේ අද බජට් එක තියෙනවා. ලබන බජට් එක වෙනකොට තමුන්නාසර මේකේ ප්‍රගතිය පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ප්‍රගතිය මෙච්චරක් ආවා අපි මෙච්චරක් මේ වෙනකොට අපි අම්පාර දිස්ත්‍රික්කේ මෙච්චර කර්මාන්තය ඇති වුණා. එහෙම කළොත් තමයි මේක සාර්ථක වෙන්නේ. නැත්නම් කවදාකවත් අපි බලාපොරොත්තු වෙන ගමන යන්න බෑ. අපි දකින්න අත්දැකීමෙන් එහිඳා මම තමුන්නාසගේ අවධානය යොමු කරනවා.
ඒ වගේම තව විනාඩියක් තිබෙනවා.
දකින්නවා තමුන්නාසගේ
විනාඩියක් තිබෙනවා. විනාඩියක්
තයි චූටක් තියෙන මට තමුන්නාසේ අද තමයි ආහාර මේ දෙපාර්තමේන්තුව තියෙන්නේ. අද හාල් මිල ඉහළට යනවා. නමුත් ආහාර දෙපාර්තමේන්තුව තමුන්නාසේ නෙමෙයිද? එතුමගේ ඇති. එතුමගේ හාල් මිල ඉහළට යනවා. මොනවද ආහාර දෙපාර්තමේන්තුව කරන්න පුළුවන් මේක පාලනය කරන්න? අද මට දැනගන්න තිබුණ හැටියේ ආහාර දෙපාර්තමේන්තුවේ හාල් ඇටයක් නැහැ. ආහාර දෙපාර්තමේන්තුවේ හාල් ඇටයක් නැහැ. හොඳ තාක්ෂණය තියෙන ගුඩම් 5ද 6ද කොහෙද තියෙනවා? එහෙමනම් වීඑල්එ මණ්ඩලයේ මේක එක පැත්තකට එන්න ඕනේ. එක වීඑල්එ මණ්ඩලයේ තියෙන්න ඕන ආහාර දෙපාර්තමේන්තුවට නැත්නම් මේක තියෙන වීඑල්එ මණ්ඩලයේ. මේක අපි අත්‍යවශ්‍යම දෙක්කලේ ඒ පුජ්‍යල ඇමතරුන් සනසන්න තමයි මේවා කඩවුවේ. මේවා රටේ දියුණුවට කැදුවේ නැහැ කවුරුත්. මේ ආපු දහවල් ඒකේ නම් මගේ ඉල්ලීමක් කරනවා මේ යහපාලන ආණ්ඩුවත් එක එක පුජ්‍යලයා සංසන්නේ නැතුව ඒ අදාළ අමාත්‍යංශයේ අදාළ විදිහට ගෙනියන්න. නැත්නම් මේක වෙන්නේ අර ගොනයි මේ වගේ තමුන් මාසලට මේ මිලියන අපේ මේ දෙසැම්බර් පහ වෙනකොට 100 පන්නනවා. හැබැයි ලංකාවේ ආර දෙපාර්තමේන්තුවේ ලැටයක් නැහැ දෙන්න. මේ පාලනය ගන්න. එහෙනම් මේ පාලනය ගන්න උඳලායුරු. ගොවියට වෙන සතක් නැහැ. ඒකෙන් ඉඳලා
තමයි කාලය අවසන්යි.
කරන තමුන් මාසෙන් ඒ වන්දත් මේ ආණ්ඩුවේ අවදායම මේ පතමි මන් නිහෙදනා
ඉතිතු. ස්තුතියි ගරු නලින් ජය බණ්ඩාර ජයමා මන්තුමා.
බොහොම ස්තුතියි. මට මං හිතන්නේ තාම කෙටි කාලයක් තමයි තියෙන්නේ කතා කරන්න. විශේෂයෙන් කබිරසු ශ්‍රීමත්තුමාගේ අමාත්‍යංශයත් දයාගමෙන් මෙතුමාගේ අමාත්‍යංශයත් ඒ වගේම රිෂාඩ් බරදුවි මෙතුමාගේ අමාත්‍යංශය අවස්ථාවේ කතා කරලා ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම අපිට පේනවා විපක්ෂය අද මේ වගේ විවාදයකට වැදගත් විවාදයකට උත්තර දෙන්න බහුතරයක් නැහැ. මොකද මේ අයට මේ විවාදය තියෙන අවස්ථාවේ මෙතන ඉන්න පුළුවන් මානසිකත්වයක් දන්න නැති බව අපි දන්නවා. විශේෂයෙන්ම අපි දක්කා ශ්‍රී ලංකාන් එයාලයින් සමාගමන කතා කරද්දී කෝටි 46,000ක ආලාභයක් කරලා තිනවා පහුගිය කාලෙක. අපි බලන්නවා මොකද මේකට හේතුව කියන කාරණේ. විශේෂයෙන් මේ ආලාභයට ප්‍රධාන හේතුව විදිහට අපි දැක්කේ එවකට ඉරපු සභාපතිවරයා. එවකට ඉරපු සභාපතිවරයා තමයි නිශාන්ත වික්‍රමසිංහ මහත්මයා. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මස්සිනා. එතුමා අපි දන්න විදිහට නම් මම දන්නේ ඇත්තද වැරද්දද කියලා සාමාන්‍ය පෙළවත් සමත් නැහැ කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඇත්තද නැද්ද දන්නේ නැහැ. එතුමා වැවිලි ශේත්‍රයේ අධදකීම් තියෙන කෙනෙක්. වැවිලි ශේත්‍රයේ අධදකීම් තියෙන කෙනෙක් කොහොමද මේ ගුවන් යානා සම්බන්ධව වැඩ කරන්න කියන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේක ප්‍රධාන විධායක නිලධාරියා ඉදිරියට වැඩ කරේ කපිල චන්දසේකර. කපිල චන්දසේකර රක්ෂක ශේත්‍රයේ අධදකීම් තියෙන කෙනෙක්. ඉතින් මෙහෙම අය දාගෙන තමයි මහින්ද රාජපක්ෂ පාලනය යටතේ රුපියල් කෝටි ගණනාවක් අපේ රට අහිමි කරුවේ. මේ අලාභය සුළුපසු අරාබයක් නෙමෙයි. අපි මේට කලිනුත් කතා කරලා තියෙනවා ලෝටස් ටවර් එක වගේ කුළුණු 33ක් හදන්න පුළුවන් අලාභයක්. ඒ වගේම කටුනායක කොළඹ අධිවේගී මාර්ග 10ක් හදන්න පුළුවන් අලාභයක්. ඒ වගේම කොළඹ පිටරවුම් පාර වගේ දෙකක් තුනක් හදන්න පුළුවන් අලාභයක්. හැබැයි මේවා වෙනකන් පියාගෙන කටවල් වහගෙන හිටපු නිලධාරී කණ්ඩායමක් තමයි ඒ කාලේ හිටියේ. අපි ඇහුවා ඇයි එහෙම උනේ කියලා. එහෙම හෙන්න හේතු උනේ මුකුත් නෙමේ ඒකාධිපති රාජපක්ෂ යුගයේ ඔහුගේ මස්සිනාකරණය මේ මස්සිනාකරණය කරපු ආයතනයට ඇඟිලි ගහන්න කිසිම නිලධාරියෙක්වත් ඉදිරිපත් වුණේ නැහැ. මොකද බය නිසා. එක්තරා අවස්ථාවක මං හිතන්නේ මෙතන අපේ එවකට කණිත ලැබතිවරයා විදියට හිටපු අන්රපේදස යාපමැතුමා ඉන්නවනම් එතුමා සාක්ෂි දරයි. එවකට රුපියල් බිලියන ගණනක් ගෙවන්න දුන්නා කණිත නීතික සංස්ථාවට එයාලංකා සමාගම. තීන්දුවක් ගත්තා අපි ඉන්ධන නිකුත් කරන්නේ නැහැ මේ මිල ගෙවනකම් කියලා. එවකට රුපු සභාපතිවරයා. හැබැයි මාසයක් සතියක් දෙකකට වඩා ඒ සභාපතිවරයාට ඉන්න හම්බුන්නේ නැහැ මේ සභාපතිවරයා අයින් කරා. මොකද මේ මස්සිනාකරණයේ එච්චර ප්‍රබල තත්ත්වයකට පත් වෙලා තිබුණා. මේ මස්සිනාකරණය නිලධාරීට ඇහුම්කන් දුන්නේ නැහැ. අඩුම ගන්න මේ සම්බන්ධව තිබුණු සාකච්ඡාවකට අමාත්‍යාංශ සාකච්ඡාවකටවත් මේ සභාපතිවරයා පැමිණියේ නැහැ. මම දන්නේ එතුමාගේ අධ්‍යාපන සුසුකම් එළියට පේ නිලධාරීන් දකී කියලා ආවේ නැද්ද කියන එක. ඒ නිසා පහුගිය කාලේ අද මේ සුද්ධවන්තය විදිහට කතා කරන අය මේ කෝටි ගණනක් ජනතාවගේ මුදල් කාවාසිනියා කරනකම් අහක බලාගෙන හිටියා. මේකේ ප්‍රශ්නේ තියෙන වෙන මොකුත් නෙමෙයි. ජීවිතයේ ගුවන් යානයක ගිය නැති ජීවිතයේ ගුවන් යානයක් අතපත ගාලා නැති අහිංසක මිනිස්සු රුපියල් 23000ක් මේ ණය නිසා ණයකරුව වෙලා තියෙනවා. අහිංසක ගමේ කම්කරුවා ගොවියා එහෙම නැත්නම් දීවරයා ත්‍රිවිල්ලර කියලා සහෝදරයා මේ හැම කෙනෙම මේ ශ්‍රී ලංකන් යාළුවන් සමාගමේ පාඩුවට අද වගේ කියන්න ඕන. ඒ නිසා අපි කියනවා ඉන්න නිලධාරීන්ට දැන්වත් මේ අයට විරුද්ධව දඬුවම් කිරීමට අවශ්‍ය කටයුතු කරොත් මම හිතන්නේ ඒක ලොකු දෙයක් මේ රටට කරන යහපතක් විදිහට අපි දකින්නවා. අපි දන්නවා මේ අමාත්‍යාංශ කබිරසුම් මැතිතුමා පෞගේ කාලේ මේ නිලධාරීත් එක්ක ගිහදලා අපි දන්නවා අද හොඳ නිලධාරීන් පිරිසක් පත් කරලා ඉන්නේ. මේ ශේෂ්ත්‍රයේ අධ්‍යක්ෂ තියෙනයි සභාපතිර ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරීතුමා මේ පාඩුව අවම කරලා තියෙනවා. පාඩුව විශාල වශයෙන් ආවම කරලා දිනවා. ඉතින් මේ ගමන ඉස්සරහට යද්දී අපිට මේක තනියම කරන්න බැරි වෙයි.
අර මන්ත්‍රීමා කාලේ අවසන්යි.
මට තව තත්පර කීපයක් දෙන්න. ඒ සාද්දකීම් තියෙන ආයතනත් එක්ක එකතුලා ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම අපි දන්නවා කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශයේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ විශාල පිපිදීමක් එක්ක ඉස්සරහට යන දෙනවා. මේක අමාත්‍යාංශයේ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා ඉදිරියේ මම දන්නවා අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු මේ නිලධාරීන් අලුත් කර්මාන්තපුර දැන් මගේ බිංගිරිය ආසනෙත් ඖෂධ කර්මාන්ත පුරයකට අවශ්‍ය ඉඩම් හඳුනාගෙන මේ අත්පත් කර ගැනීම කරගෙන යනවා. මේ 2017 වසර කියන්නේ කර්මාන්ත යුගයක් අපේ රටේ ඇති වෙන අවධියක්. ඒ වගේම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරි දායකම මැතිතුමා අපේ බිංගිරි ආසනයට ඇවිල්ලා අලුත් ව්‍යාපෘති අඳුනගෙන විශාල ව්‍යාපෘති සඳහා අවශ්‍ය කටයුතු සලසුම් කරලා මේවා දියත් වෙන වසරක් තමයි මේ 2017 වසර. ඒ නිසා අපි හැම දිනාටම කියනවා අපිට ඉදිරියේදී මේ රට ඉස්සරහට යන දියා බලා ගන්න පුළුවන්. විශේෂයෙන් මගේ ආසනය අක්කර 4000ක් තියෙනවා හලාවතු වැලි සමාගමට. පෞගේ අවුරුද්දේ මිලියන 30කට වැඩි ආභයක් ලැබුවා. පෞගේ කාලේ මේවා දේශපාලනීයකරණය වෙලා තිබුණේ. හැබැයි මේක අපි දේශපාලනයෙන් ඈත් කරලා මේ සෑම ආයතනයක්ම ලාභ ලබන පත්තරයට පත් කරමින් ඉන්නවා. ඒ නිසා මේ යහපාලන ආණ්ඩුව ඉස්සරහට ගෙන යන්න කුමන්ත්‍රණ තියෙනවා. උද්ඝෝෂණ කරන්න ආයෙන්නවා. හැබැයි මේ උද්ඝෝෂණ වලට මේ ගමන නතර කරන්න බෑ. ඒ වගේම අපි මේක නිවට ආණ්ඩුවක් නෙවෙයි. මේ උද්ඝෝෂණ වලට හැමදාම ඔළුව නමන්නේ නැහැ. ජනතාව සූදානම් නම් ජනතාව වෙනුවෙන් ඕන තීන්දුවක් අරගෙන මේ උද්ඝෝෂණ නතර කරන්නත් අපි මැලි වෙන්නේ නැහැ කියන එකත් මතක් කරමින් ඔබතුමාට මට අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙන්න
ඕනේ. මන්තුමා ස්තුතියි. ගරු ගාමිණී ලොකුගේ මන්තුමා.
නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි මේ වැදගත් අමාත්‍යාංශ කීපයක් සාකච්ඡා කරන මොහොතේදී එක කාරණාවක් කියන්න ඕන. තමුන්නාසල පුද්ගලීකරණය ඕන එකක් කරන්න මේ රටේ වැඩ කරන පන්තියට හානියක් නැතු වෙන්නේ. එයා අහිංසක උදවිය. එයා ලංකා, මිහින් ලංකා විවිධ ආයතනවල අද සේවකයෝ ඉතාම අසීරු තත්ත්වයට පත් වෙලා ඉන්න ඒගොල්ලන්ගේ අනාගතය මොකද්ද කියලා. මිහින් ලංකාවේ මේ වෙනකොට 400ක් විතර තමුන්නාසල දන්නේ නැහැ මොකද්ද කියලා එයාට කියන්නේ නැහැ. එයා ලංකායක සේවකයෝ දහස් ගණනක් අද ඉතාම අවිනිශ්චිතත්වයෙන් ඉන්නවා. ඒගොල්ලන්ගේ අනාගතය මොකද්ද වෙන්නේ කියලා. මට මේ කතා කරනකොට මම කල්පනා කරා පුද්ගලීකරණය ආරම්භ කරේ මේ අලුත් විවෘත ආර්ථික ගැතකේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. එතුමා ඒක ආරම්භ කරාට කවදාකවත් එකම ආයතනයක්වත් පුද්ගලීකරණය තීච්ච ආයතන. ඕනෙම කෙනෙකුට අවස්ථාවක් දුන්නා අලුත ව්‍යාපාර ආරම්භ කරන්න. එයා ලංකාවේ නිර්මාතෘවරයා එතුමා. එතුමා රජයේ සල්ලි බිලියන ගණන් යෙදුවා ඒ ආලංකාක සංවිධානය කරන්න. අවුරුදු 4-5ක් දිගටම පාඩු වුණා. ඒත් කවදක්වත් කල්පනා කරේ නැහැ පුද්ගලීකරණය කරන්න. එතුමා කල්පනා කරේ අපිට ජාතික ගුවන් ගමන් මාර්ගයක් ඕනේ. ඒ හින්දා තමයි එතුමා ඒක ආරම්භ කරේ. දා ශ්‍රී ලංකාවේ එයාසිඩෝල් එකේ ප්‍රශ්න ඇති වුණාම ඒක තුලින් එතුමා වක්‍ර ආදායමක් මේ රට බලාපොරොත්තු වුණා. අද කඩනාක ගුවන්තොටුලේ හැන්ඩ්ලින් වලින් විශාල ලාභයක් ගන්නවා. ඒක ශ්‍රී ලංකාවේ ගන්න මේ රට සංචාරකව ගෙනෙනවා. වක්‍ර ආදායමක් ගන්න මේ වගේ විශාල ජාතික ආදායමක් ලබන ආයතන බවට පත් කරා. හැබැයි ප්‍රොෆිට් එක බැලුවොත් එයා ලංකාවේ පාඩුයි. නමුත් අදේ පක්ෂයේ ඉන්න උදවිය කතා කරන්න විකුණන්න මේක. ලංකාවක ඉන්ද විශාල කීර්ති නාමයක් මේ රටට ලැබුණා. එතකොට ලංකාවක මේ කියන චෝදනා නෙමෙයි තියෙන්නේ සෙන්ට්‍රල් බැංකුවේ වාර්තාව ගත්තම තියෙන්නේ මොකද්ද? තෙල් මිල වැඩිවීම නිසා තමයි මේකේ පාඩුව කියලා. තෙල් මිල වැඩිවීම නිසායි පාඩුව කියලා. එතකොට මීන් ලංකාවක් ගන්නකොට මුරතරන් පාඩු තිබුණත් අන්තිම අවුරුද්දේදී බිලියන පොයින්ට් දශම හතක් ඔපරේෂන් ප්‍රොෆිට් එකක් තිබුණා. ඉතින් මේවා දියුණු කරනවද නැද්ද කියන එකයි ප්‍රශ්නේ. මේ පක්ෂයට විවෘත ආර්ථික හඳුන්වා දීපු නායකය එහෙමයි කරේ. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා එයා ලංකාවක් විකුණලා තියෙන ගත්තේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ගත්තේ තුමා. ලිට්‍රෝ ගෑස් ගත්තේ තුමා. අදේවැම් මේකට ආදායමක් එන්නේ නැද්ද? කබී රවිසි මහත්තුමා බොහොම ආඩම්බරෙන් කිව්ව ලිට්‍රෝ එකේ මේ අවුරුද්ද බිලියන 8ක් දුන්නා කියලා. ලිට්‍රෝගේ කම්පැනිට විකුණලා තිබුණේ රක්ෂණ සංස්ථාවත් විකුණලා තිබුණේ.
ඒක නෙවෙයි රක්ෂණ සංස්ථාව.
රක්ෂණ සංස්ථාව. ලිට්‍රෝ එකත් විකුණලා තිබුණේ. ඒ වරකට තමුන්නාසලගේ දස්සේ තමයි මේව හරියාකාර පාලනය කරලා ලාභ ගන්න තත්ත්වයටපත් කරන එක. ඒකයි තමුන්නාසලා මැතිවරණේ කිව්වේ. අපි ආර්ථික කලමනාකරණය කළා. මේව ලාභ ගමන අයිතිය ආයතන බවටපත් කරනවා කියලා. තමුන්නාස අද කියන්නේ ඒක අනිත් පැත්ත. මහින්ද රාජපක්ෂ මහත්තයාට බැන්නා කියලා තමුන්නාසට ලාභයක් හම්බ වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාට බයිනගෙන මේ මිනිස්සු මීට වඩා හොඳට මේ රටේ බුද්ධිමත් මිනිස්සු එයා ලංකාවේ බැලන්ස් ෂීට් එක කියවනවා මිනිස්සු. බැලන්ස් ෂීට් එකේ තියෙනවා මේක පාඩුනේ කොහොමද කියලා. එහෙම නැතුව තමුන්නාස කියන ඇඳන් වලින් නෙමෙයි පාඩුනේ මේකට. කියවලා බලලා තියෙනවා මම. ඒක මයිගාව තියෙනවා. ආසියාවේ තියෙන අනිත් ඔක්කොම යාලා ඉන්නලු බැලන්ස් ෂීට්. ඒ ඔක්කොම පාඩුයි. පාඩුයි. සිංගප්පූරුවේ යාලා ඉන්නක ලාභයි. අනිත් යාලා ඉන්න ඔක්කොම පාඩුයි. අයි පාඩු වෙන්නේ. තෙල් මිලත් එක්ක දුවන්න බැරි හින්දා ඔස්ට්‍රේලියානු යාලා ඉන්න පාඩුයි ස්විස් පාඩුයි
ඒවවල පාඩු සිදු වුණේ නිසි කළමනාකරණයක් නැති නිසා නෙවෙයි. මේවේ දූෂණ වංචා සිදු වෙලා තියෙනවා.
මේ දූෂණ වංචා
පිරිසිදුව පැහැදිලිව පෙන්නලා
තියෙනවා. ඒක හොරතම් පෙන්නලා තියෙනවා.
ඉස්සලම ඒ A350 හතක් ගන්නේ කොහමද? ඈ එක මාසයකට ඩොලර් මිලියන 1.4ක් අය කරන්න දාලා තියෙනවා. ඒක වෙළඳ පොලේ මිල ඊට වඩා අඩුයි. ඒක වංචාවක්. ඊට වඩා මොකද පෙන්නලා තියෙන්නේ?
ප්‍රේමදාස මහත්තයා කාලෙත් ගත්තානේ. එදත් ඕකනේ කිව්වේ. ප්‍රේමදාස මහත්තයා කාලෙත් ගත්තත් ඕකනේ කිව්වේ. මයිගාව තියෙනවා හන්සත්. තමුන්නාසක මගේ තමුන්නාසයි මායි ඔකට තර්ක කරන්නේ මට කතාව කරන්න දැන්. තමුන්නාසල කියන එක දෙයට අද රට කියනවා. මෙරට මිනිස්සු වර්ජනය කරන්න හිටියේ නෑනේ. වෙළඳ වර්ජනය කරන්න හිටියේ නෑ. ත්‍රිවිල් කාර්ය වර්ජනය කරන්න හිටියේ නෑ. බස් කාර්ය වර්ජනය කරන්න හිටියේ නෑ. දොස්තරල වර්ජනය කරන්න හිටියේ නෑ. ඒවා සංවිධාන කළ අද මේ රටේ මිනිස්සු ඔක්කොම වර්ජනය කරන්නේ ඇයි? මේ රටේ මිනිස්සු ඔක්කොම වර්ජනය කරන්නේ ඇයි? තමුන්නාසලගේ පාලනේ දුර්වලකම හින්දා. පාලනේ දුර්වලකම හින්දා. හරි. 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 ඒක හරි. ඒක හරි. නෑ හරි. නෑ අද මොකද වෙලා තියෙන්නේ? අද මොකද වෙලා තියෙන්නේ? අද රටම පාරට බහලානේ. ඇයි රට බහලා තියෙන්නේ? අපේ කාලේ වැරදි කියමුකෝ. ඒ හින්දා අපිව පෙරද්දුවනේ. දැන් තමුන්නාසලට විරුද්ධව බහින්නේ ඇයි? ඒ කාලේ තමුන්නාසල කියන හරි කියමු. ඒ හින්දා අපිව පෙරද්දුවා. අපිව පෙරද්දුවා. තමුන්නාසලව යාපාලනයක් කරගෙන. අද ගහනක නෙමෙයි නේද රටම බහලානේ. ඇයි බහින්නේ? ත්‍රිවිල් කාර්ය බහිනවා, බස් කාර්ය බහිනවා, දොස්තර බහිනවා, විදුහල්පතිතුමා බහිනවා, වෙළෙන්ද බහිනවා, තොග වෙළෙන්ද බහිනවා. ඉතින් මේ ඔක්කොම බහින්නේ මොකද? අපේ කාලේ අපි වැරද්දක් කරා අපුව වැරද්දුවා.
නරින්ද
මොකද බහින්නේ?
මුත්‍ය
සමිතිය නෙමෙයි බහින්නේ.
ගරු මහත්මතුමනේ මම ඔබතුමායි අහගන්න කැමතියි මේ බහැලා තියෙන නීතිය කඩන්න අවසර இல்லන්නේ ඔබතුමා අවසර දෙන්න කැමතිද මිනිස්සු කොච්චරක් මැරලා ඉන්නවද අයින්ස
සභාපතිතුමනේ පොයින්ට් ඕඩර් යන මම කතාවට එයා තමුන්නාසලගේ ආණ්ඩුව තමුන්නාසල ඕනේ කරන්නේ මහජනය බලාගන්නේ ඒකට ඔකට මගෙන් අවසරයක් ඕනේ නැහැ
තමුන්නාසලා වැඩපිළිවෙළට විරුද්ධයි. තමුන්නාසලා වැඩබැරි කණ්ඩායම බවට පත් වෙලා තියෙනවා. ඒක නවත්තන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේකක්වත් සංවිධානය කළ කරේව නෙමෙයි. මේ රටේ මහජනයා සුවන්ව බහිනවාද? කබීර් අපිස් මැතුමා කොච්චර මහින්ද රාජපක්ෂ මැතුමාට බැන්නත්
ගර්මන්තුමා කාර්ය අවසානයි.
පොරොන්දල ඉවරයි. තමුන්නාසලා හරියට කරන්න. අයියා ලංකාවක විකුණන්න තමුන්නාසලා ආර්ථික ඔස්තාර්ලා කිව්වා. මේක හරියට පාලනය කළ දියුණු කරන්න එන
ගර්මන්තුමා කාලය අවසානයේ කතාව අවසන් කරන්න.
සෙන්ට්‍රල් බැංකුවේ මංකොල්ලේ කාලා අද මේ රටේ මිනිස්සු ඔක්කොම දන්නවා. තමුන්නාසලා මොකද කරේ කියලා. ඒ ඉඳ මේ පාර්ලිමේන්තුව ඇතුලේ මොනවා කතා කරත් මේ රටේ මිනිස්සු දන්නවා. රනිල් වික්‍රමසිංහත් එක්ක තමුන්නාසලා මිලියන 5.7ක් දසලක්ෂ 5700ක් හොරකම් කරපු හොරු බව මේ රටම දන්නවයි කියන
එක. නෑ මම තුමා කතාව අවසන් කරන්න. ස්තුතියි ගරු හොන්ඩබල් සිරිනද සිරිදරන්.
ගෞරව තලමෙදාංග මුරිපිනර් அவர்களே இன்றைய தினம் பேச கிடைத்தமைக்காக நன்றிகளை தெரிவித்துக் கொண்டு மிக முக்கியமாக கிளிநொச்சி மாவட்டத்திலே காணப்படுகின்ற ஆனரவு உப்பளம் மற்றும் மன்னார் மாவட்டத்தில் இருக்கின்ற மன்னார் உப்பளம் போன்றவை தனியாருடைய கைகளுக்கு மாற்றப்படப் போவதாக தனியாருக்கு விற்கப்படப் போவதாக கடந்த வரவு செலவு திட்டத்தை சமர்ப்பிக்கின்ற பொழுது நிதியமைச்சர் அவர்களால் இந்த சபையிலே தெரிவிக்கப்பட்டு அது 203வது விடயமாக அந்த அறிக்கையிலும் குறிப்பிடப்பட்டிருக்கிறது. அந்த ஒரு அரசாங்க நிறுவனமாக இருக்கின்ற உப்பளம் தனியாருக்கு கைமாறப்பட்டால் அந்த இடங்கள் அந்த பொருட்கள் அங்கே வேலை செய்தவர்களுடைய எதிர்காலங்கள் கடுமையாக பாதிக்கப்படக்கூடிய ஒரு சூழல் காணப்படுகின்றது. மிக முக்கியமாக அதனையே நம்பி காலாகாலமாக வாழ்ந்த மக்கள் எத்தனையோ மில்லியன் ரூபாக்களை உழைத்து தருகின்ற அந்த சிறந்த உப்பளங்கள் இலங்கையில் மட்டுமல்ல ஆசியாவிலேயே மிக தரம் வாய்ந்த ஆனையரவு உப்பளம் தனியார் மயப்படுத்தப்படுமானால் அது ஒரு மிக கூடிய அளவு பாதிப்பையே தரும் என்பதை நான் இந்த இடத்திலே குறிப்பிட்டு எக்காரணம் கொண்டும் அது தனியாருடைய கைகளுக்கு செல்லக்கூடாது. கிளிநொச்சி மாவட்டத்தில் இருக்கின்ற கூட்டுறவு சங்கங்களை இணைத்து கூட்டுறவு சங்கங்களுடைய சமாசத்தினூடாக ஆனையரவு உப்பளத்தை நடாத்த முடியும் என்பதை நான் இதில் பதிவு செய்ய விரும்புகிறேன். ஏனென்றால் மிக முக்கியமாக தமிழீழ விடுதலை புலிகளுடைய ஆட்சி காலத்திலே தமிழீழ பொருண்மைய மேம்பாட்டு நிறுவனம் ஆனையரவு உப்பளத்தை மிக திறம்பட இயக்கியிருந்தது. நான் நினைக்கிறேன் கௌரவ அமைச்சர் ரிசார்ட் பதியுதீன் அவர்களுக்கும் இது மிக நன்றாகவே தெரியும். அவ்வாறு ஒரு விடுதலை இயக்கத்தால் கொண்டு செல்லப்பட்டிருக்க முடியுமானால் ஏன் இப்பொழுது எங்களால் வடக்கு மாகாண சபையினுடைய மேற்பார்வையிலே கூட்டுறவு சங்கங்களுக்கு கூட இந்த உப்பளங்களை இயக்க முடியாது, கூட்டுறவு சங்கங்களை இந்த அரசாங்கம் கைதள்ளி விடுவதாக அல்லது புறந்தள்ளி விடுவதான ஒரு செய்தி நாங்கள் இந்த நாட்டிலே பார்க்கிறோம். மிக முக்கியமாக கூட்டுறவு சங்கங்களை நம்பி எத்தனையோ 1000 குடும்பங்கள் இந்த இடத்திலே வாழ்ந்து கொண்டிருக்கிறார்கள். இந்த நாட்டிலே பல பேருடைய வாழ்க்கை அந்த கூட்டுறவு சங்கங்களோடையே காணப்படுகின்றது. அங்கே பல கூட்டுறவு சங்கங்கள் நட்டத்திலே தான் இயங்கிக் கொண்டிருக்கின்றன. அவ்வாறு இருக்கிற பொழுது இவ்வாறான தொழில் முயற்சிகளை அந்த கூட்டுறவு சங்கங்களுக்கு வழங்குகின்ற பொழுது அவர்கள் இதனை கொண்டு செல்லக்கூடிய வாய்ப்பு இருக்கிறது. கரைச்சி வடக்கு பல்லோ கூட்டுறவு சங்கத்தினுடைய ஆளுகை நிலத்துக்குள்ளே இருக்கிற ஆனரவு உப்பளத்தை கிளிநொச்சி மாவட்டத்தினுடைய கூட்டுறவு சங்கங்களுடைய ஒன்றியத்தினூடாக நடத்துவதற்கான முயற்சிகளை கௌரவ அமைச்சர் அவர்கள் முன்னெடுக்க வேண்டும் என்பதையும் நான் இந்த இடத்திலே குறிப்பிட்டு மிக முக்கியமாக பரந்தன் ரசாயன தொழிற்சாலை இங்கே எங்களுடைய கௌரவ உறுப்பினர்களும் குறிப்பிட்டிருந்தார்கள். பரந்தன் ரசாயன தொழிற்சாலை கௌரவ அமைச்சர் அவர்களே கொழும்பிலே இயங்குகிறதா இல்லையா என்பதை நீங்கள் இந்த சபையிலே தெளிவுபடுத்த வேண்டும். நான் அண்மையிலே கொழும்பிலே ஒரு வாகனத்தில் சென்று கொண்டிருக்கிற பொழுது பார்த்தேன். பரந்தன் ரசாயன தொழிற்சாலை என்ற விளம்பர பலகையோடு சில வாகனங்கள் ஓடித்திருவதை என்னால் அவதானிக்க முடிந்தது. பல பொருட்கள் உற்பத்தி செய்யப்பட்ட அந்த பொருட்களுடைய படங்கள், வீடுகள் கழுவுவதற்கான சவர்க்காரம் குளோரின் போன்ற பொருட்களை அந்த படங்களாக அதிலே காட்டியிருந்தார்கள். ஆகவே எங்கேயோ கொழும்பிலே பரந்தன் ரசாயன தொழிற்சாலை என்ற பெயரில் ஒரு காரியாலயம் இயங்கிக் கொண்டிருக்கிறது. ஆனால் இந்த காரியாலயத்தை ஏன் கிளிநொச்சியிலே வைத்து இயக்க முடியாது? அண்மையிலே அமைச்சர் ரிசார்ட் பதியுதீன் அவர்கள் கூட கிளிநொச்சிக்கு வருகை தந்து கிளிநொச்சி அரசாங்க அதிபரோடு இன்னும் சிலரை அழைத்து சென்று பரந்தன் ரசாயன தொழிற்சாலைக்குள் புகுந்து படமெல்லாம் எடுத்து பத்திரிகையிலே பெரிய கொட்டை எழுத்துக்களில் வந்தது பரந்தன் ரசாயன தொழிற்சாலைக்கு 500 மில்லியன்கள் ஒதுக்கப்பட்டிருக்கிறது, இந்த ஆரம்பமாக போகிறது என்று எங்களுடைய கௌரவ அமைச்சர் குறிப்பிட்டிருந்தார்கள். ஆனால் இதுவரை
ஒரு மில்லியனுக்கு கூட எந்த வேலையும் ஆரம்பிக்கப்பட்டதாக எங்களால் பார்க்க முடியவில்லை. பரந்தன் ரசாயன தொழிற்சாலை இப்பொழுதும் ராணுவ முகாமாகவே காணப்படுகின்றது. இது மிக முக்கியமாக இந்த தொழிற்சாலை இயங்கினாலே பல்வேறுபட்ட இளைஞர் ஜோதிகளுக்கு வேலை வாய்ப்பு வழங்கக்கூடிய ஒரு வடக்கு மாகாணத்தில் உள்ள ஒரு மிக சிறந்த தொழிற்சாலை என்பது மிக முக்கியமான விடயமாகும். அதே போல தெங்கு பனம்பொருள் கூட்டுறவு சங்கங்களுடைய நிலை, இங்கே கௌரவ அமைச்சர் டிலான் பிரேரா அவர்களும் குறிப்பிட்டிருந்தார். கித்துள் கல்லினுடைய உற்பத்தி, தெங்கு பனம்பொருள், தென்னை பனங்கல்களுடைய உற்பத்திகளை இந்த நாட்டிலே பேணுவதற்கேற்ற வகையில் சட்டங்கள், அவர்களுக்கான சலுகைகள் வழங்கப்பட வேண்டும் என்று. இந்த நாட்டிலே சாராயத்தினுடைய விலையை அல்லது மதுபானங்களுடைய விலைக்கான வரிகளை அதிகரிக்கிற பொழுது நன்மை, அது ஒரு விதமான விஷயத்தை நாங்கள் வரவேற்கிறோம். ஆனால் அதே நேரம் இந்த நாட்டினுடைய ஒரு மூலப்பொருளாக இருக்கின்ற, இந்த நாட்டினுடைய ஒரு பானமாக இருக்கின்ற, இயற்கை பானமாக கிடைக்கின்ற பனங்கள், தென்னங்கள், கித்துள்கள் போன்றவற்றை உற்பத்தி செய்கின்ற தொழிலாளர்கள் இந்த இன்முறை கொண்டு வரப்பட்ட வரவு செலவு திட்டத்தினூடாக கடுமையாக பாதிக்கப்பட்டிருக்கிறார்கள். அதிலும் வடக்கு மாகாணம், கிழக்கு மாகாணத்தை அடிப்படையாக கொண்டிருக்கின்ற பனை தென்னவள கூட்டுறவு சங்கங்களை அடிப்படையாக கொண்ட கிட்டத்தட்ட 4000 மேற்பட்ட தொழிலாளர்கள் இந்த வரவு செலவு திட்டத்தினூடாக அவர்களுடைய வாழ்க்கையினுடைய வாழ்வாதாரம் பெருமளவிலே பாதிக்கப்பட்டிருக்கிறது. போத்தலிலே அடைத்த கள்ளு தென்னிலங்கையிலிருந்து அவர்களுக்கு கொண்டு செல்லப்படுகிறது. அங்கே அவர்கள் போத்தலிலே அடைத்த கள்ளுக்காக அவர்கள் பெரிய வரியை செலுத்த வேண்டிய சுமைக்கு தள்ளப்பட்டிருக்கிறார்கள். அங்கே இருக்கின்ற திக்கம் படிசாலை மூடப்பட்டிருக்கிறது, அது இன்னும் சரியாக இயங்க முடியவில்லை. பனங்கட்டி தொழிற்சாலைகளை, பனை வெள்ள தொழிற்சாலைகளை சரியாக நடாத்த முடியவில்லை. ஆகவே இவர்களுடைய தொழிலிலே பாதிப்பில்லாத வகையில் இந்த தெங்கு பனம்பொருள் உற்பத்தியில் ஈடுபடுகின்ற வடக்கு கிழக்கு மாகாணத்தைச் சேர்ந்தவர்கள், தென்பகுதியிலே கித்துள் கள்ளு உற்பத்தியிலே ஈடுபடுகின்ற தொழிலாளர்களுடைய நிலையை கவனத்திலே கொண்டு விசேடமாக இந்த சபையினூடாக அவர்களுக்கு சலுகைகள் வழங்கப்பட வேண்டும். இந்த நாட்டில் ஏனையவற்றுக்கு விதிக்கின்ற புகைத்தலுக்காகவோ அல்லது ஏனைய மதுசாரங்களுக்கு விதிக்கின்ற வரியை போல அல்லாமல் இவர்களுக்கு ஒரு குறைந்த வரியோடு இந்த உற்பத்தியை ஊக்குவிக்க வேண்டிய நிலை வேண்டும். கள்ளுக்கும் விலை கூட்டப்பட்டு சாராயத்துக்கான விலையின் நாட்டிலே கூட்டப்பட்டால் கள்ளச்சாராயம் காட்சுகின்றவர்களுடைய தொகையை நாங்களே அதிகரிக்கின்றோம் என்பதுதான் உண்மையானது. ஆகவே இதனை அரசாங்கம் சரியாக புரிந்து அந்த பாதிக்கப்பட்ட மக்கள், அந்த தொழிலை நம்பி வாழுகின்ற தொழிலாளர்களுக்கான உதவியை அரசாங்கம் செய்ய வேண்டும் என்பதை நான் இந்த இடத்திலே கேட்டுக் கொள்கிறேன். மிக முக்கியமாக கூட்டுறவு சங்கங்கள், இங்கே பல்வேறுபட்ட கூட்டுறவு சங்கங்கள் நட்டத்திலே இயங்குகின்றன. சாதாரணமாக கிளிநொச்சி மாவட்டத்திலே கூட்டுறவு திணைக்களம், கூட்டுறவு உதவி அபிவிருத்தி ஆணையாளருக்கு கீழே மாதம் 20 லட்சம் ரூபாய் அந்த மாவட்டத்திலே சம்பளமாக வழங்கப்படுகிறது. ஆனால் 6 கூட்டுறவு சங்கங்கள் நட்டத்திலே இயங்குகின்ற ஒரு சூழல் அங்கே காணப்படுகின்றது. இதே போல யாழ்ப்பாணத்திலே இருக்கின்ற தீவு பகுதிகளிலே காணப்படுகின்ற கூட்டுறவு சங்கங்கள், தெல்லிப்பளை பல்லோ கூட்டுறவு சங்கத்தினுடைய எரிபொருள் நிதியம் இப்பொழுதும் ராணுவ மையத்தில் இருக்கின்றது. மருதங்கணியிலே இருக்கிற கூட்டுறவு சங்கம் இயங்க முடியாத நிலைக்கு தள்ளப்பட்டிருக்கிறது. இந்த நாடு முதலாளித்துவத்தை நோக்கி செல்லுகின்றது. முதலாளிகளுக்கான நாடாக இது இருக்கலாம், ஆனால் கூட்டுறவு துறையை நம்பி இருக்கின்ற மக்கள் அந்த கூட்டுறவு துறையின் ஊடாகத்தான் தங்களுடைய வாழ்க்கையினுடைய வாழ்வாதாரத்தை நடத்தி கொண்டிருக்கிற குடும்பங்களுக்கு கூட்டுறவு சங்கங்கள் இயங்க வேண்டிய நிலை காணப்படுகிறது. உதாரணம் நெடுந்தீவு பல்லவ கூட்டுறவு சங்கம், புங்குடுதீவு நயினாதீவு பல்லவ கூட்டுறவு சங்கம், அனலதீவு பல்லவ கூட்டுறவு சங்கம், வேலனை ஊர்வாத்துறை பல்லவ கூட்டுறவு சங்கங்கள், இந்த சங்கங்களுடைய நிலைகள் எல்லாம் கடுமையான பாதிப்புக்கு உள்ளாக்கப்பட்டிருக்கிறது. இந்த நிலைமை மாற்றப்பட வேண்டும். நாட்டிலே நான் நினைக்கிறேன் கொழும்பிலே இருக்கின்ற சங்கங்கள் கூட சில முன்னேற்றகரமான நடவடிக்கைகளை எடுத்திருக்கின்றன. இந்நாட்டிலே ஒரு கூட்டுறவு திணைக்களம் இருக்கிறது. கூட்டுறவு திணைக்களங்களுக்கு கூட இந்த கூட்டுறவு அமைப்புகள் கண்காணிக்கப்படுகின்றன. அவ்வாறு இருக்கிற பொழுதே இவை ஒரு பாரிய நட்டத்தில் இயங்கிக் கொண்டிருக்கின்றன. கௌரவ அமைச்சர் ரிசார்ட் பதியுதீன் அவர்களை நான் கேட்டுக்கொள்வது, இந்த நட்டத்திலே இயங்குகின்ற கூட்டுறவு சங்கங்களுக்கு நீங்கள் வடக்கு மாகாண சபை கூட ஒரு நிதியீட்டத்தை செய்து அந்த மாகாணத்தில் இருக்கின்ற கூட்டுறவு சங்கங்கள் நல்ல முறையில் இயங்கக்கூடிய வகையில் ஒரு உதவி அமைக்கப்பட வேண்டும், கடன் திட்டங்கள் வழங்கப்பட வேண்டும், ஒரு மானிய அடிப்படையில் நிதி வழங்கப்பட வேண்டும் என்பதை கேட்டு நிறைவு
செய்கின்றேன். அரவிந்த குமார், 3 மினிட்ஸ்.
நன்றி அவை தலைவர் அவர்களுக்கு. இன்று பல்வேறு அமைச்சர்களின் விவாதங்கள் நடைபெற்றுக் கொண்டிருக்கும் இவ்வேளையில் நான் விசேடமாக ஆரம்ப கைத்தொழில் அமைச்சின் செயற்பாடுகளை பற்றி அல்லது அந்த அமைச்சை பற்றி ஒரு சில விடயங்களை இங்கே பகிர்ந்து கொள்ளலாம் என்று நான் நினைக்கின்றேன். புதிதாக அமைக்கப்பட்டிருக்கும் ஒரு அமைச்சு இந்த நாட்டிலே சுமார் 22 மில்லியன்கள் மக்களாக வாழ்ந்து வருகின்றார்கள். இந்த 22 மில்லியன் மக்களிலே மிக அதிகமான தொகையினர்
அடிமட்டத்தில் இருக்கும் சாதாரண வர்க்கத்தை சார்ந்தவர்கள். ஆகவே இவ்வாறு ஆரம்ப கைத்தொழில் அமைச்சு அவர்களுக்கு மிக உச்சக்கட்ட சேவைகளை மேற்கொள்ள முடியும் என்பது எனது நம்பிக்கையாகும். இந்த அமைச்சு இன்னும் மக்கள் மத்தியிலே ஒரு பிரபல்யம் வாய்ந்த அமைச்சாக இன்னும் மாற்றமடையவில்லை. ஆனால் அந்த அமைச்சின் செயல்பாடுகளின் ஊடாக நிச்சயமாக இந்த நாட்டின் அனைத்து தரப்பினருக்கும் சேவையாற்றக்கூடிய வகையிலே அந்த அமைச்சின் செயல்பாடுகளை விஸ்தரிக்க முடியும். ஏனெனில் இந்த அமைச்சின் பெயரே ஆரம்ப கைத்தொழில் அமைச்சு. அப்படி என்றால் அடிமட்டத்தில் இருப்பவர்களுக்கு, ஏழை மக்களுக்கு, விவசாயத்தை எதிர்பார்த்திருப்பவர்களுக்கு அல்லது ஏனைய வர்த்தக துறையிலே தங்களை ஈடுபடுத்திக் கொள்ள வேண்டும் என்று எதிர்பார்த்திருப்பவர்களுக்கு இந்த அமைச்சின் ஊடாக பல்வேறு நன்மைகளை ஏற்படுத்தி கொடுக்க முடியும் என்பது எனது நம்பிக்கையாகும். அதே நேரத்தில் இந்த அமைச்சின் செயல்பாடுகளை மிக உன்னத முறையிலே மலையக பகுதிகளுக்கு விஸ்தரிக்க முடியும். மலையக பகுதிகளிலே இந்த அமைச்சின் தேவை மிக அதிகமாக இருக்கின்றது என்பதை நான் உணர்கின்றேன். மலையகத்தை பொறுத்தளவிலே இவ்வாறான அமைச்சுகளின் செயல்பாடுகளை மிக சிறந்த முறையிலே கொண்டு செல்ல முடியும். அதற்கான வளங்கள் அங்கே இருக்கின்றது, நிலம் இருக்கின்றது, கடின உழைப்பாளிகள் அங்கே இருக்கின்றார்கள், அதற்கான தேவை அங்கே இருக்கின்றது, வறிய மக்கள் கூட்டத்தை சார்ந்தவர்களாக அங்கே இருப்பவர்கள் இருக்கின்றார்கள். ஆகவே இவ்வாறு இந்த அமைச்சின் செயல்பாடுகளை நாங்கள் அங்கே கொண்டு செல்வது உசிதம் என நான் நினைக்கின்றேன். அது மாத்திரமல்ல, இந்த அமைச்சின் செயல்பாடுகள் ஒரு குறுகிய பிரதேசத்திற்குள்
மட்டுப்படுத்தப்படாமல்
இந்த நாட்டின் அனைத்து பிரதேசங்களையும் உள்ளடக்கும் வகையில் இந்த அமைச்சின் செயல்பாடுகள் அமைய வேண்டும். விசேடமாக 30 வருட கால யுத்தத்திலே தோண்டு போயிருக்கும் வடகிழக்கு பிரதேசங்கள், வடகிழக்கு மாகாணங்களுக்கு இந்த அமைச்சின் செயல்பாடுகள் மிக அவசியம் என்பதை நான் இந்த உயரிய சபையிலே கோரிக்கொள்ள விரும்புகின்றேன். ஏனெனில் அங்குள்ளவர்கள் ஆயிரக்கணக்கிலே தொழில் வாய்ப்பை இழந்து போயிருக்கின்றார்கள். அங்குள்ள பல பெண்கள் ஆயிரக்கணக்கிலே விதவைகளாக மாறி போயிருக்கின்றார்கள். இவ்வாறு இருப்பவர்களுக்கு இந்த அமைச்சின் ஊடாக ஒரு நல்ல வாய்ப்பை ஏற்படுத்தி கொடுக்க முடியும் என்றால் அது மிகையாகாது. ஆகவே இந்த அமைச்சின் செயல்பாடுகள் வடகிழக்கு பிரதேசங்களுக்கு, மலையக பிரதேசங்களுக்கும், ஏனைய நாட்டின் அனைத்து பிரதேசங்களுக்கும் இது விஸ்தரிக்கப்பட வேண்டும் என்பதே எனது கோரிக்கையாக இருக்கின்றது. அது மாத்திரமல்ல, இந்த அமைச்சுக்கு பொறுப்பாக கௌரவ அமைச்சர் தயாகமகே அவர்கள் இருக்கின்றார்கள். ஏழை மக்களின் உணர்வுகளை புரிந்து கொண்ட ஒருவர், பின்தங்கிய பிரதேசத்தின் பிரதிநிதியாக இருக்கின்ற அவருக்கு நிச்சயமாக இந்த அமைச்சை ஒரு நல்ல அமைச்சாக, சிறந்த பயன்பெறும் அமைச்சாக, மக்களுக்கு நன்மை பயக்கும் ஒரு அமைச்சாக மாற்றக்கூடிய அனைத்து திறமைகளும் அவருக்கு இருக்கும் என்பதை நான் நம்புகின்றேன். எனவே இந்த அமைச்சின் செயல்பாடுகள் அனைத்து மக்களுக்கும் சென்றடையும் வண்ணம் இருக்க வேண்டும் என்று கேட்டுக்கொண்டு, விசேடமாக மலையத்திற்கும் இந்த அமைச்சின் செயல்பாடுகள் வித்தரிக்கப்பட வேண்டும், வடகிழக்கு முழுமையாக இந்த அமைச்சின் செயல்பாட்டிற்குள் உள்ளடக்கப்படும் என்று கேட்டுக்கொண்டு சந்தர்ப்பம் அளித்த அவை தலைவருக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. கரு விஜித்மன் சொய்சாமத்துமா
நேமந்திருமணி பலாகினி ஹிட்டியா ஏ பத்தே கீரா மே பத்தே ஹொரு கீழ மே பத்தே கீரா ஏ பத்தே ஹொரு கீழ මේ ජනවාරි 8 වෙනිදා මේ පරිවර්තනය කරපු ජනතාවගේ ඒ සීමාව දැන් ඉර පැනලා තියෙනවා. මොකද මේවට වග විභාගයක් හරියට වෙලා ජනතාවට මේකට මේකේ පිළිතුර ලැබෙනවද නැද්ද කියන කාරණාව ගැන. ඒතර මට මේ තාතාවක් මතක් වුණා. අසල් ගේක සොරකම් ගිය දවසක කුහුල් සිතින් ඉන්නේ ඇයි නොමසක සියල් සතුන් මරු ගෙන යනවා දැක කුසල් නොකර ඉන්නේ ඇයි නොමසක. ඒ වගේ මන්නික මට කියන්න හිතිලා කිව්වේ අද විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවටත් රටේ සංවර්ධනයටත් රටේ ආර්ථික ඵලදායිතාවයටත් විශේෂයෙන් වැදගත් වෙන අමාත්‍යංශ තුනක්. කර්මාන්ත අමාත්‍යංශය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය. මේ අමාත්‍යංශ තුනේ කටයුතු කරන අපේ ඇමතිවරු 3 දෙනාම දක්ෂ, ඒ වගේම වැඩ කරන්න පුළුවන් අපට බලාපොරොත්තු තබාගත හැකි ඇමතිවරු 3 දෙනෙක් කියලා මම පළමුවේ මතක් කරන්න ඕන. විශේෂයෙන් අපට බලපාන්නේ ඉෂාඩ් බදුද්දීන් ඇමතිතුමාගේ ප්‍රදේශයේ අපේ මේ ව්‍යාපාරය ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මම දන්න විදිහට අපේ ගුවන් සේවා ඇමතිතුමා ගැන තුමට යමක් කියන්න ඕනේ. අපිට තාම හරියට පොදු ප්‍රවාහන සේවයක් අපේ රටේ සාර්ථකව පවත්වාගෙන යන්න බැරි වුණත් අපි උත්සාහ කරලා තියෙනවා ජාත්‍යන්තර වශයෙන් සම්බදතා සංචාරකයන් ගෙන්නා ගැනීම ව්‍යාපාර. ඉතින් මේ ගුවන් සමාගමක ලාභ පාඩු බලන්නේ ගුවන් සමාගම මේ ගුවන් ගමන්ම ඉලක්ක කරගෙන නෙමෙයි. කවුරුවත් මේක ණයට ගමන් කරන්නේත් නැහැ. හරිද? සල්ලි දීලා වෙලාසෙන් සල්ලි අරගෙන තමයි මේ ගමන් කරන්නේ. ඒ වගේම මේකේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්, ඩියුටි ෆ්‍රී ෂොප්, එතකොට මේ අනෙකුත් සියලු කාරණා මෙයා වෙනවා. දැන් අපි දන්නවා අපි ගිහිල්ලා පැය 6 ඩුබායි වල, සිංගප්පූරු වල පැය 6 7 අපි රස්තියාදු වෙනවා. දැන් මම විශේෂයෙන් මතක් කරන්නේ මේ රටේ මැණික් කර්මාන්තය. මැණික් කර්මාන්තය සම්බන්ධයෙන් විශාල අපේ පිරිසක් විදේශයට ගිහිල්ලා මැණික් ගේනවා. මැඩගස්කර් ගිහිල්ලා. අපිට තාම මම හිතන්නේ සතියකට ගුවන් යානා දෙකක් විතර මැඩගස්කර් යනවා. වෙන කොහෙද ගිහිල්ලා? දැන් මේ සීෂෙල්ස් වලට ගුවන් ගමනක් දාලා තියෙනවා. ඒක අවශ්‍යද? වැදගත්ද? මම දන්නේ නැහැ ඔබතුමා තීරණය කරන්න ඕනේ. ඔව් මම ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණාකරලා සීෂෙල්ස් එක නවත්තලා හරි මැඩගස්කර් වලට කෙලින් ඩිරෙක්ට් ගුවන් ගමනක් ආරම්භ කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒක අඩු ගානේ අපේ රටේ මැණික් ගලක් ගෙනෙල්ලා කපලා උපදාලා පුච්චලා කර්මාන්තයක් කරලා ඒකෙන් ජීවත් වෙන විශාල පිරිසක් ඒකට බද්ධ වෙනවා. අවසාන වශයෙන් ඒක අපනයනය කිරීමේදී රටට ලැබෙන විදේශ ආදායම. ඒ අපි මේ පැති බලලා නැහැ මූලික වශයෙන්. ඉතින් මම ඔබතුමාගෙන් ඒ ඉල්ලීම කරන ගමන් මම විශේෂයෙන් කියන්න ඕනේ අපේ තියෙනවා පැල්වත්ත සීනි සමාගම, ඊළඟට සෙවනගල සීනි සමාගම. මේ සීනි සමාගම් දෙක අපි පැල්වත්ත ගත්තොත් අක්කර 1600ක් ජනාවාස 15ක් තියෙනවා. ඉතින් අපේ සෙවනගල ආරම්භ කරේ 1986 9 මාසේ 17 9යි 17 මං හිතන්නේ ජයා ජවර්ධන මහත්මයාගේ උපන්දිනේ. හරි. ඉතින් මේක අපේක්ෂා මොකද මේ සීනි සමාගම් දෙක ඇති කළා? අපේ රට පරිභෝජනය කරන සීනි වලින් කොටසක් නිෂ්පාදනය කරන්න. තාම අපට පුළුවන්කම ලැබිලා තියෙන්නේ 9% නිෂ්පාදනය කරන්න. අනිත් මුළු ප්‍රමාණයම අපි පිටරටින් ආනයනය කරනවා. අයි බලාපොරොත්තු වුණා මොනරාගල දිස්ත්‍රික්කේ දුප්පත්කම නැති වෙයි කියලා. අපේ ගොවියට ආර්ථික ශක්තිය ඇති වෙයි කියලා. මම එකවරක් රුපියල් 1200 තිබුණු ටොන් එකකට චන්ද්‍රිකා මැතිනිගේ ආණ්ඩු කාලේ එස්පී දිසානායක ඇමතිතුමා මුදල් රාජ්‍ය ඇමති හැටියට සාකච්ඡාවක් කළ රුපියල් 4000 දක්වා වැඩි කරා. ඊට පස්සේ උක් මිල වැඩි වුණේ අද උක් ටොන් එකකට රුපියල් 5000ක් දෙන්න ලැහැත්ති කරලා තියෙනවා. නමුත් මම එකක් මතක් කරනවා. දැන් අපේ පිටස්තර ගොවීන් ගල මූරාසනේ මන්ත්‍රීතුමනි උක් ටොන් එකක් නිෂ්පාදනය කරලා රුපියල් 4000ට මැෂින් එක ළඟට ගෙනෙලා දෙනවා. නමුත් කර්මාන්ත ශාලාවේ කේන්ද්‍රීය වගාවේ උක් ටොන් එකකට රුපියල් 8000ක් යනවා. ඉතින් අපිට මේකෙන් පෙන්වන්නේ මොකද්ද? මේකෙන් පෙන්වන දේ තමයි ගැපීම් පදනව මත කරන කෘෂි කර්මාන්තයේ සාර්ථකයි. ඒ කෘෂි කර්මාන්තය තේ වේවා, පොල් වේවා, රබර් වේවා, කුරුඳු වේවා, ගම්මිරිස් වේවා, කොකෝවා වේවා මේ හැම වගාවක්ම සාර්ථකයි යැපීම් පදනව මත කරන කෘෂි කර්මාන්තය. අද මහා වැවිලි සමාගම් කඩා වැටිලා අද අපේ ඇමතිතුමා රාජ්‍ය ව්‍යවසායක සංවර්ධන ඇමතිතුමා කතා කරනවා මේ මහා සමාගම් අක්කර 5000ට සීමා කරන්න. ඒක හොඳයි. මම දන්නේ නැහැ මම කම්පැනි වෙනුවෙන් මේ කතා කරන්නේ. මම කතා කරන්නේ මේ සංවර්ධනය කරන්න පුළුවන් සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට, කුඩා ව්‍යවසායකයට, ඒ වගේම කේන්ද්‍රීය වගාවෙන් බාහිරව ඍජු, ඒ කියන්නේ යැපීම් පදනව මත කෘෂි කර්මාන්තය කරන ගොවියට මේ ඉඩම් දෙන්න ඕන. මම ඌව පළාත ගත්තොත් අපේ ඌව පළාතේ ජලජාතික නිෂ්පාදිතයේ දායකත්වයේ 5%යි චුට්ටක් වැඩි. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි අපේ පළාතේ තේ, රබර්, පොල්, කුරුඳු, කොකෝවා, ගම්මිරිස්, මුම් මෑ, කව්පි, අබ, මිනේරි, කුරක්කන්, තල, ඊළඟට බඩහිරිඟු, ඊළඟට උක් උළු තියෙනවා, ගල් තියෙනවා, වැලි තියෙනවා, ගඩොල් තියෙනවා, ඊළඟට තේ තියෙනවා. මේ ඔක්කොම මේ සියලු නිෂ්පාදන අද ආවත් මැණික් තියෙනවා. මේ සියලු දේ තියද්දි මේ සියලු නිෂ්පාදන ආවත් අපිට මේ සංඛ්‍යාලේඛන ගැන අපට සෑහීමකටපත් වෙන්න බෑ. මොකද මේ අපේ දුප්පත්කම. අතිගරු ජනාධිපතිතුමා වාර්තාවක් ඉදිරිපත් කරා දිලිඳුකම පිටු දැක්වීමේ වර්ෂයට 2017 නම් කරලා ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරලා කොහොමද මේ අය නගා හිටවන්නේ කියන කාරණාව පිළිබඳව. එතනදී මම දැක්කා තරු දෙකේ පළාත් දිස්ත්‍රික් ප්‍රතිමුල කීපයක් තරු දෙකේ පළාතක් තමයි මගේ පළාත. ඌව පළාත.
අපේ දුප්පත්කම වැඩි වෙලා මන්ද පෝෂණය වැඩි වෙලා වක්වඩු රෝගේ වැඩි වෙලා මේ හැම දෙයක්ම තුල ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි දකින්නේ කුෂිකර්මාන්තයට අන්තර් සම්බන්ධතාවය ඇති කර්මාන්ත ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැත්නම් මේට අගය එකතු කරන්නේ නැත්නම් වැලි වැඩිෂන් එකක් දෙන්නේ නැත්නම් කවදාවත් අපේ දුප්පත්කම නැති කරන්න පුළුවන්කම මේ ඔක්කොම කොළඹට ගලාගෙන එනවා තේ ටික එනවා ගම්මිරිස් ටික එනවා කොකෝවා ටික එනවා
රත් මාතා විනාඩියක් තිබෙනවා ඔබතුමාට විනාඩියක්
ඔව් මේක හරියට අර ගිනි පෙට්ටිය හනිමුන් එක වගේ එහෙනම් විනාඩි මේ 15යි කිව්වා එකෙන් හතරක් කවුද හොරකම් කරා මේ වැඩේ වෙන්නත් බෑ මුලාසනේ මන්ත්‍රීතුමනි කෙසේ නමුත් මම කියන දේ මේකයි මේ සීනි සමාගම් දෙකේ මේ ජීවත් වෙන ගොවි ජනතාවගේ මේ බලාපොරොත්තුව මොකද්ද අනවසර පදිංචි කරුවන්ගේ ඉඩම් අයිතිය ලබා දීම රැකියා උත්පාදනය කිරීම අතිරික්ත ජලයෙන් වී ගොවි තැන් කිරීම අද තාම 1960 ගණන් වල ආරම්භ කරපු සේවනගල සීනි සමාගමේ ගොවි ජනතාවට භූමි අයිතිය දීලා නැහැ අද ඔවුන් දෙවනි තුන්වෙනි පරම්පරාව ඒ තෙතෙන්ට ගිහිල්ලා තියෙනවා ඒක නිසා අපි කනගාටු වෙනවා මේ පැත්තෙන් අයි බලාපොරොත්තු වෙන අගමැතිතුමා ප්‍රකාශ කරා භූමි අයිතිය දෙනවා කියලා මහා දැවැන්ත විප්ලවයක් කරනවා කියලා අපි විප්ලවයේ බලාපොරොත්තු වෙනවා මේ දැන් කෑමොර ගැහුව ඇති බෑන්ගිරි ගණ හානා හීය පානා හඬ හැරෙම් පෙනේනේ හඬ හැරේ හැටියට තමයි හීය හාන්නේ ඒක නිසා කරුණා කළා මේ හඬ හැරේ ඇති මේ වැඩ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ අපි කියනවා සීනි සමාගම් පෞද්ගලීකරණය කරන්න එපා ඒ වගේ ජාතික ආදායමට එකතු කරන අගය අපි ස්තුතිවන්ත වෙනවා අපේ ඉෂාඩ් බදුවදී නැමෙතුමාට අපි ඒ සභාපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ යම්කිසි මට්ටමකට අද මේක ඉස්සරහට ගෙනියනවා ඒක නිසා මේ ජන ජීවිතයේ පවුල් 50000ක වගේ ජන ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච මහා දැවැන්ත ව්‍යාපාරයක් එවනම් මේ ව්‍යාපාරය ජනතාවගේ ජන ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච අපේ පළාතේ ආර්ථිකයේ ශක්තිමත් කරන මහා දැවැන්ත ව්‍යාපාරයක් මේක ජනතාව සමග රාජ්‍ය මැදිහත් වීම තුළ රාජ්‍ය ආයෝජනයක් හැට දීර්ඝ කාලයක් පවතින්න ඕන කියන කාරණාව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මං ඉල්ලනවා ඔබතුමාගෙන් මේ අනේ මේක මේ හැන්සඩ් එකේ මට මනසට දෙන්න බලන්න ඕ මේක හැන්සඩ් එකේ
හොඳයි හොඳයි බොහොම ස්තුතියි ගරු වීර කුමාර් දිසානක් මන්තුමා ඊට කලින් ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලසන ගන්නවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට විනාඩි 15ක් තිබුණ එක පහට අඩු වෙලා ඇත්තටම එකක් තමයි මේ අයවැයේ මං හිතන්නේ මට කතා කරන්න ලැබුණු පළවෙනි අවස්ථාවත් විශේෂයෙන්ම මේ කර්මාන්ත අමාත්‍යාංශයේ එකක් මට තියෙන අත්දැකීම පසුගිය කාල සීමාවත් වර්තමානයේත් මම මේ අමාත්‍යාංශ වල කාර්යසාධන වාර්තා මේ හැම එකක්ම අධ්‍යයනය කරා කාලේ කෙටිකම නිසාම ප්‍රධාන වශයෙන් ඒ ශ්‍රේෂ්ඨ බල තියෙන අර්බුද කාර්මික ජනපද ඒ විෂය ඇතුළේ විශාල පරාසයක් තියෙනවා පේන්නේ නැහැ මම ප්‍රායෝගිකව දන්නවා සමහර අය අඳුරනවා කර්මාන්තකරුවෝ අඳුරනවා ඔවුන්ට තියෙන ප්‍රශ්න විසඳුණු පසුගිය වසර දෙක ඇතුලේ හිටපු තැනින් මේ රටේ කර්මාන්තකරුවා ඉස්සරහට ආවේ නැහැ ඔට ඉස්සරහට එන්න අවශ්‍ය කරන දිර්ය ශක්තිය ලැබුණේ නැහැ. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. ඔවුන් හිටපු තැනම ඉන්නවා. ඒ සඳහා වෙච්ච වැඩපිළිවෙලක්. ඒ සඳහා වෙච්ච වැඩපිළිවෙලක් ගරු ඇමතිතුමනි පේන්නේ නැහැ මම මේ කාර්යසාධන වාර්තා හෝ ප්‍රායෝගිකව දන්න තත්ත්වයක් නැතුනේ. උදාහරණයකට අද ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඊයේ අහගෙන හිටියා අතිගරු ජනාධිපතිතුමත් මේ රටේ සහජීවනය සංහිඳියාව හදන්න කතා කළා විශාල ලෙස මම මේ වාර්තා කියෝගෙන යනකොට අපි ගිහිල්ලා අච්චුවේලි කියලා කර්මාන්ත පුරයක් ආරම්භ කළා වැඩ පටන් ගත්තා 2014 වසර මම බැලුවා 2015 මේ කර්මාන්ත පුරේ වෙන මුදල් වෙන් කරලා තියෙනවා වියදම බිඳුවයි එක සතයක් වියදම් කරලා නැහැ වෙන් කරපු මුදල් වලින් සල්ලි නැතිකම නිසාද 2015 වසරේ යදොබ මුදල් කාර්ය සාධන වාර්තාවේ තියෙන කරු ඇමතුමා ඔව් මිලියන 10 සතයක් වියදම් කරලා නැහැ
වැරදි විදියකට අර කොන්දරාතු දීලා ඒකෙන් වෙට් සල්ලි තමයි තිබුණේ ඒක ගෙව වෙට් විතරයි ආණ්ඩුව ගෙවන්නේ ඔබතුමා දන්නවනේ ඉන්දියා ආධාරයෙන් තමයි ඒක හැදුවේ ඒ වෙට් මුදල් ගෙවන්න ප්‍රශ්නයක් තිබුණා කොන්දරාත්තු කාර්යයයි ආයතනය අතර තිබුණ ප්‍රශ්න ඒක අපි වෙනම සාකච්ඡා කරලා 2016 හරි විදියකට පිළිවෙලක් කරනවා දැන් ගෙවලා ඉවරයි
ඒක 2016 වියදම බිඳුවයි
නෑ මේක වැරදි
නෑ මේ තමුන්නාස්සේගේ අත්මා කාර්ය සාධන වාර්තාවේ
ඒක අපේ
2015 වියදමත් බිඳුවයි 2016 වියදමත් බිඳුවයි
දැන්
මිලියන 10 තියෙනවා
වෙන්නේ නෑ නෑ වීදම් කරලා ඉවරයි වීදම් කරලා ඉවරයි සමහර විට මේ පොත
මේ වාර්තා වැරදි
පොතෙන් දෙන්නේ වැරදි එනවා
කාර්ය සාධන වාර්තාව වැරදි ඉතින් ඒක නිසා ඔබතුමා වියදම් කරා කියනවා නම් අමතුමා වශයෙන් ඒක මම පිළිගන්නවා නමුත් වාර්තාව වැරදි ඔව් වාර්තාව වැරදි එහෙමනම් හොඳයි ඉතින් ඒක නිසා එහෙම වුණා නම් හොඳයි කියන්නේ මොකද දෙමළ ජනතාව මම ගියායේ ප්‍රදේශයට මම අපේ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශින් දැද්දි ඒක නිසා විශාල ඒගොල්ලන් උනන්දුවක් තිබුණා ඒ කර්මාන්ත වලට ඒ ගිය හැම අවස්ථාවකම ඒ වගේම ගරු ඇමතුමනි මතක් කරන්න ඕනි දැන් මේ රටේ කර්මාන්ත කරුවෝ කල්පනා කරනවා හොඳම කර්මාන්තේ තමයි අර මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම් කරුවෙක් වෙලා කොහොම හරි තමන්ගේ මාමණ්ඩියවයේ අධිපති කරා නම් ඉතා වේගෙන් ඉස්සරහට යන්න පුළුවන් කියලා හොඳම කර්මාන්තේක කියලා කල්පනා කරනවා මේ රටේ ඉන්න සාමාන්‍ය කර්මාන්ත කරුවෝ උන්ට ඒක කරගන්න බැරුව ඉන්නවා මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම් කරුවෙක් වුණා නම් ඉක්මනට දියුණු වෙන්න පුළුවන් ඒක කල්පනා කරනවා ඊකට මම අහනවා GSP ප්ලස් වලට මොකද වුනේ ඔබතුමාගේ කාර්ය සාධන වාර්තාවේ මෙවර නැ මම කලින් 2015 එකේ තිබුණා GSP ප්ලස් ගැන තමුන්නාන්සලා විශාල ලෙස කතා කරා මම දන්නේ ඒක දැන් අයිති අමාත්‍යංශ කොහෙද කියලා ඔබතුමාගේ අමාත්‍යංශෙත් මම හිතනවා ඒක කොටසක් තියෙනවා කියලා නමුත් GSP ප්ලස් කො
අඩි පහ ඉවරයි
GSP ප්ලස් සමාවෙන් මට විනාඩියක් දෙන්න මට විනාඩි 15ක් තිබුණා GSP ප්ලස් නෑ
වැඩි දෙකක් දෙනවා ඔබතුමාට වැඩි පහයි තිබුණා තව විනාඩි දෙකක් වැඩිපුර දෙනවා
ඔබ ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි වගේම මම මතක් කරන්න ඕනි ගරු ඇමතුමනි මම හිටපු අමාත්‍යාංශ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශ තමුන්නාංශෙත් එක්ක ඉන්නේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ශිල්ප සභාවේ මෝස්තර මධ්‍යස්ථානයේ තියෙන ආයතන සියල්ල ඉතා දක්ෂ නිලධාරි. ඔවුන් නොකා නොබී වැඩ කරන අය. නොකා නොබී අපිත් එක්ක ගිහලා වැඩ කරපු අය ඉන්නවා. නමුත් මම හිතන්නේ ඒ මම දන්න මට්ටමින් ඔවුන්ගේ ඵලදායිතාවය නිසි පරිදි ප්‍රයෝජනට අරන් తీරක ඒ විතරක් නෙමෙයි ඔබතුමාගේ අමාත්‍යාංශ යටතේ තියෙන ගොඩක් ආයතන මම බැලුවා අපිත් එක්කලා විශාල වැඩසටහන් වලදී ඒ ආයතන වල නිලධාරි සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම සීපත් කරන මොකද එයා ගොඩක් කැපවි මේ උන්ට ආණ්ඩු ප්‍රශ්නයක් නැහැ ආණ්ඩුව අපි ඉන්නේ මේ පැත්තේ දේ පැත්තේද කියලා එහෙම වැඩ කරපු නිලධාරින් හිටියේ. අපි දන්න ඕනේ ගම් මට්ටමට බිම් මට්ටමට ගිහිල්ලා. ඒ අයගෙන් ඒ නියම ප්‍රයෝජනේ ගන්නේ නැහැ කියන එක මම දන්න ප්‍රායෝගිකව මම ගොඩක් කර්මාන්ත කරුවෝ අඳුර නිසා සහ ඒ අය ඒ ගම් මට්ටමේ බිම් මට්ටමේ අද රටේ හැමතැනම අය කතා කරන නිසා මම හිතනවා ඒ අයට ඒ අවස්ථාව ඊට වඩා ලබා දුන්නොත් ඒ අය විශාල වැඩ කොටසක් සැලස්මකට වගකීමකින් බාර දුන්නොත් ඔවුන් විශාල ලෙස තනියම ස්වාධීනව ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා ඔබතුමා පොඩි තල්ලුවක් විතරයි අයට දෙන්න ඕන හොඳ සැලැස්මක් අනුව දුන්නොත් ඔබතුමාට ඊට වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් ඒ අය ඉතාම අත්දැකීම් තියෙන දක්ෂ නිලධාරීන් ඒ වගේම විශේෂයෙන්ම අද වැඩ වර්ජනේ අද තිබුණා බස් රථ සහ ඒ සමාගම් වැඩ වර්ජනය මේක විශාල ලෙස කර්මාන්ත මේ හැම කීටම අද ආර්ථිකයට බලපාන දවසක් ඉතින් ඒ වගේම ඒ කොහොම වුණත් වර්ජනයට මම සුබපතනවා ඔවුන්ගේ අර්බුද ප්‍රශ්න මේ ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ මහජනයා කියන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ ඒ දඩ වැඩි කරපිට උන් විරුද්ධයිනේ. දඩ වැඩි කරපද වැරදි. අනේ මිනිස්සු මැරෙන්නේ නිකන් මේ දඩේ නිසා නෙමෙයිනේ මන්දේතුමා. ඔබතුමා දඩ ගහන්නේ නම් ඔක්කොම එල්ලිලා මැරෙනවට දඩ ගහන්න. එල්ලිලා මැරෙන එකට දඩ ගහන්න. වහබීලා මැරෙන එකට දඩ ගහන්න. ඔය ඔක්කොම දඩ ගහන්න. අර මිනිස්සු මැරෙන්නේ එක විදියෙන්ද? බලන්න ඔය ඇක්සිඩන්ට් වලින් කීයද නිකන් ජීවිත විහානි කරගන්නෝ කීයද? අර බයිපාස් එක කරන්න ගිහිල්ලා විශ්වවිද්‍යාලය මැරුණා හතර දෙනෙක්. ඒවට මොකද කරන්නේ? ඒවට තමුන්නාංශලට දඩේ ගහන්න ඕනේ. තමුන්නාංශලට මේ බස් ඇක්සිඩන්ට් එක විතරක් වෙන්නන්නේ. අර හතර දෙනෙක් මැරුණේ ගිහිල්ලා.
සමහර
දරුවෝ මාධ්‍ය වාර්තා වුණේ. ඒකට දඩේ ගහන්න ඕනේ තමුන්නාංශලට.
සමහර දරුවෝ ගෙවල් වල නැති වෙනවා රෑ.
තාපට්ටේ තමුන්නාසගේ ලොක්ක මැරෙන යන්තම් බේරගත්තේ. ඒක හරි තාපට්ටේ මේ අපේ ඇමතිතුමා ඉවරයි. බොහොම අමාරුවෙන් ඇමතිතුමාව බේරගත්තා. ලාග්‍රා ගාලා රෝහල් ගත කරලා බොහොම අමාරුවෙන් බේරගත්තේ. ඇත්ත තමුන්නාසගේ සම්පූර්ණ ඇත්ත. බොහොම අමාරුවෙන් බේරගත්තේ එතුමා තව කාලයක් ජීවත් වෙන්න ඕන අමාත්‍යවරේ. තව කාලයක් නමුත් නෑ අමුතුමාව නෙවෙයි. මේ බේලිය අර කවුරුත් නැති මේ පැත්තේ බේලිය. ඉතින් ඒක නිසා තමුන්නාසලට පුළුවන් නම් ව්‍යාග්‍රාවලට වඩා හොඳ පෙත්තක් හදලා දෙන්න අමුතුමාවට පාවිච්චි කරන්න. ප්‍රවේශ මේක දෙන්න අර මේ SPC MC එකට හරි මාක් හරි ඒක. බඩක් දෙන්න හිටවන සෞඛ්‍ය සම්පන්න එක නැත්තම් ඔය වයසට ගිහිල්ලා නිකන් නිෂ්කාරණේ බොහොම මේ තව කාලයක් ජීවත් වෙනකොට මේ රටට සේවය කරන්න ඕන අය එහෙම හරියට හරි තමුන්නාංශලා. ඒ නිසා ඒක හරියට බලලා කරන්න. දැන් අලුතෙන් බෙහෙත් බිල අඩු කරලා තියෙන්නේ. වැඩිපුර ගත්තොත් කියලා වෙනවා. හරිද? බෙහෙත් බිල අඩු කරලා තියෙන එක.
හොඳයි. බොහොම සුදුයි.
හරි.
එමුතුම අවසන් කරන්න.
ඒක නිසා
බොහොම
ස්තුතියි.
හොඳයි.
වාග්‍රාවලින් අවසාල කරන්න බොහොම අමාරුයි මේ එමුතු බලන්න පාවිච්චි කරන්න කියලා කල්පනාගෙන ඒවා.
හොඳයි. ඔබතුමාත් එක්කම හිතන්නේ විමල් විරසය ඔබතුමාත් එක්කද වෙයි. චම්පික ප්‍රේමදාස මැතිතුමා
නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, කථානායකතුමනි, මෙම අයවැය යෝජනාවලිය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට කාලය වෙන් කර දීම පිළිබඳව ගරු අග්‍රමාත්‍යතුමාටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාටත් මා පළමු කොටම ස්තුතිවන්ත වෙනවා. මම අයවැය දකින්නේ 2015 වර්ෂයේ ගරු අග්‍රමාත්‍යතුමා මේ ගරු සභාවට ඉදිරිපත් කරන ලද ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශය මුල් කර ගනිමින් සකස් කරන ලද ක්‍රියාත්මක වැඩපිළිවෙලක් හැටියටයි. ගරු මුදල් අමාත්‍යතුමා මේ අයවැය ලේඛනය සකස් කිරීම සඳහා සාමාන්‍ය මහජනතාවගේ සහ මේ රටේ විද්වතුන් අදහස් ලබා ගැනීම ලද බව මා දන්නවා. ඒ අනුව මෙම අයවැය ලේඛනය ජනතා අදහස් කැටි කොටගත් ජනතා අයවැය ලේඛනයක් බව පැවසුවොත් එය නිවැරදි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙම මුළු අයවැය සාරාංශ කළහොත් ප්‍රධාන ජාතික අරමුණ 7ක් ඉටුකර ගැනීම පිළිබඳව අපේක්ෂා කර ඒ තුලින් නිරූපණය වෙනවා. එම අරමුණු වෙන්නේ ජාතික නිෂ්පාදන හා ආර්ථික සංවර්ධනය තහවුරු කිරීම, මානව සම්පත් සංවර්ධනය තහවුරු කිරීම, ආර්ථික සමාජ හා අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සමාජ සාධාරණත්වය හා සුභ සාධාරණත්වය සුරක්ෂිත කොට තහවුරු කිරීම, තිරසාර සංවර්ධනය හා පරිසර සංරක්ෂණය තහවුරු කිරීම, ග්‍රාමීය සංවර්ධනය සහතික කිරීම සහ රාජ්‍ය ආදායම් තහවුරු කිරීමයි. මින් පෙර මෙම ආකාරයේ ක්‍රමාත්ව සකස් කරන ලද අයවැය යෝජනාවලියක් ගැන මට කිව නොහැකි. ඒ නිසා මෙම අයවැය කතාව මෙතෙක් මෙම සභාව ඉදිරිපත් වූ හොඳම අයවැය කතාව ලෙස මා දකිනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙම අයවැය යෝජනාවලිය ඇතුළත් නිෂ්පාදනය හා ආර්ථික සංවර්ධනය තහවුරු කිරීම පිණිස ඉදිරිපත් කර ඇති යෝජනාව අතරින් ව්‍යාපාර සංවර්ධනය සහ කුඩා පරිමාණ හා මධ්‍යම පරිමාණ කර්මාන්ත අංශය සංවර්ධනය කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාවක් අපේ රටේ ආර්ථික සංවර්ධන බෙහෙවින් උපකාරී වෙනවා. අයවැය යෝජනා වෙලිය තුල සුළු හා මධ්‍යම පරිමාණ ණය සුරකුම් ක්‍රමවත් ඇති කිරීමත් බැංකුව මඟින් ලබා දෙන මුළු ණය ප්‍රමාණය අවම වශයෙන් 10%ක ප්‍රමාණයක් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට වෙන් කරවීමටත් අඩු පොලේ අනුපාතය අනුව ප්‍රාග්ධන ණය ලබා දීමටත් යෝජනා කර තිබෙනවා. ඕනෑම රටක නිෂ්පාදනය හා ආර්ථික සංවර්ධනය රැදී පවතින්නේ එම රටේ ක්‍රියාත්මක වන ව්‍යාපාරිකයින්ගේ දක්ෂතාවය හා හැකියාව මත බව මා පිළිගන්නවා. ඒ නිසාම මෙම අයවේ යෝජනාවලියෙන් කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරක ප්‍රජාවකගේ හැකියාවන් හා දක්ෂතාවන් වර්ධනය කිරීමටත් ඔවුන්ගේ ගැටලු විසඳීමටත් යෝජනා කර ඇති ප්‍රතිපත්තිදායක යෝජනාවක් සියල්ල මේ සභාවට ඇගෙයීමට ලක්විය යුතු බව වගේ හැඟීමයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධ්‍යාපනය හා කුසලතා සංවර්ධනය රටක ග්‍රාමීය බලකාය සහ මානව සම්පත ශක්තිමත් කිරීමේ ප්‍රධානතම සාධකයේ බව අපි දන්නවා. වර්තමාන සමාජය හා ලෝකයට ගැළපෙන ආකාරයට අපේ මානව සම්පත හා ශ්‍රම බලකාය පුහුණු කිරීමේ අපේ රටේ සංවර්ධනයට අවශ්‍ය කාරණයක් වෙනවා. එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට යෝජනාවන් සමූහයක් මෙම අයවැය කතාවෙන් යෝජනා කර තිබෙනවා. එම යෝජනාවන් අපේක්ෂා කරන ආකාරයටම ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් අපි බලාපොරොත්තු වන නව උත්පාදන ආර්ථිකය පිළිබඳව සීනය සැබෑ කර ගැනීමට අපහසු නොවන බව මගේ විශ්වාසයයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කෘෂිකර්මාන්ත ආදී සෑම නිෂ්පාදන අංශවල නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම අගය එකතු කිරීම වැඩපිළිවෙල දිරිගැන්වීමට මෙම අයවැය මගින් යෝජනා කර තිබෙනවා. එම යෝජනා වඩාත් ශක්තිමත් කිරීමට කෘෂිකර්මාන්ත සහ සේවාංශ නවීකරණය අවශ්‍ය වන දැනුම ලබා දීමටත් ඒ සඳහා උපකාර වන මෙවලම් බදු සහන මත ලබා දීමටත් මෙම අයවැය මගින් යෝජනා කර තිබෙනවා. කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මට පැවරී ඇති විශේෂ කාර්යයක් වන්නේ කර්මාන්ත ජනපද කටයුතු අධීක්ෂණය කිරීමයි. එනිසා මම කැමැති එම කටයුතු පිළිබඳව යමක් මෙම ගරු සභාවට ප්‍රකාශ කිරීමට. කර්මාන්ත අමාත්‍යංශය යටතේ සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කරන කර්මාන්ත ජනපදවල අඩුපාඩු පවතින යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට 2016 වර්ෂයේදී ආරම්භ කර තිබෙනවා. 2017 වර්ෂයේ වෙන් කරන ප්‍රතිපාදන යොදාගෙන එම කටයුතු අවසන් කිරීම කර්මාන්ත අමාත්‍යංශයේ අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මම ප්‍රකාශ කරනවා. කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත ජනපදවල කර්මාන්ත තරුණයන්ට වෙන්කර ඇති ඉඩම්වල අයිතිය ඔවුන්ට ලබා දීම ප්‍රමාද වීම නිසා කර්මාන්ත කරුවන්ට පීඩාවට පත්ව ඇති බව මා දුටුවා. මෙම தත්ත්වය ප්‍රධාන හේතු වී ඇත්තේ එම ඉඩම්වල අයිතිය පිළිබඳව කිසිදු බලයක් හෝ අධිකාරියක් කර්මාන්ත අමාත්‍යංශයට නොමැති වීමයි. මෙම தත්ත්වය නිවැරදි කිරීමට සුදුසු ප්‍රතිපත්තිමය වෙනස අවශ්‍යතාවයක් මම මේ ගරු සභාවට අවධාරණය කරනවා. දැනට කර්මාන්ත අමාත්‍යංශය සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත පිළිබඳව ගණන 47ක් වෙනවා. ඒවායේ ක්‍රියාත්මක වන 570ක් පමණ වන කර්මාන්ත ඒකකවල නිෂ්පාදන ඵලදායිතාවය 130කින් ඉහළ නැංවීමට විශේෂ ඵලදායි සංවර්ධන වැඩපිළිවෙලක් 2017 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එමනි වැඩපිළිවෙල නව තාක්ෂණය හඳුන්වා දීම, නවීන යන්ත්‍ර සූත්‍ර ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම, දිරිගැන්වීම සහ නිෂ්පාදන වලට ගුණාත්මක බව වැඩි කිරීමට දිරිදීම යන උපාය මාර්ග ඇතුළත් වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කර්මාන්ත අමාත්‍යංශයේ යටතේ 2016 වර්ෂයේදී බණ්ඩාරගම, රයිගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ තුල්ලිරිය, මොනරහකන්ද, තිරුකුණාමලය ප්‍රදේශවල අලුතින් කර්මාන්ත ජනපද ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු කර තිබෙනවා. 2017 වර්ෂයේ එම කර්මාන්ත ජනපද ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන අතර අනුරාධපුරය, මාතලේ, නාලන්ද, කර්මාන්තපුරය, දෙවැනි අදියර සමන්තුරේ, අම්පාර දිස්ත්‍රික්කයේ මහවය, වාලච්චේනිය, වවුනියාව යන මුලතිව් යන ප්‍රදේශවල අලුතින් කර්මාන්ත ජනපද ආරම්භ කිරීමට කටයුතු කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
මාගේ කාලය නම් ඉතින් හිමින් හිමින් අඩුවෙගෙන යනවා. කොච්චරලා ගණිත් තව?
ඈ
කොච්චර තව වෙලා ඔබතුමාට අවශ්‍ය වෙද්ද?
මට විනාඩි 15ක් දීලා තිබුණා. 2016 වගේ
විනාඩියකට වඩා නැහැ මෙතුමා.
මේ දක්වා චීන, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව යන රටවල ප්‍රසිද්ධ සමාගම් හා පුද්ගලික ආයෝජන කණ්ඩායම් 8ක් අපේ රටේ විදේශ ආයෝජන සහිත කර්මාන්ත ආරම්භ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මෙම
මුතුමාට මේ දැන් නම් අවසන් කාණ වෙනවා. තව ඇමතිවරුන් දෙදෙනෙක්ගෙන් අවසන් කාණ වෙන්නේ 15 අපිට
විනාඩි 14ක් තිබුණා. නමුත් පොඩක් තියෙනවා. නමුත් වෙලාව නැද්ද? එහෙනම් මම මේක සභාගත කරා. නමුත් මට එකක් කියන්න
ඕනේ. ඔව් කතා ගන්න.
ඒක
කියවනට වඩා
සභාගත කරන්න. තවද විශේෂ කරුණක් කැරියට මම තලකන්නේ, තවද ඉන්දියාවෙන් ආනයනය කරන ලබන බීඩි එතුම් කොළ ගන්නා කඩුම්බේරිය කොළ රජයේ විසින් අය කරන ලබන සියලු බදු සහිත කිලෝවක් රුපියල් 4000 මිලකට ලියාපදිංචි සියලුම බීඩි නිෂ්පාදකයන්ට අලෙවෙන අතර රජයේ විසින් බීඩිවල ඉහළ මිල තීරණය කර ඇත්තේ එම මිල 90ය. එහෙත් ඇතැම් කර්මාන්ත කරුවන් ලංකාවේ බිබිල, මොණරාගල යන ප්‍රදේශවල රක්ෂිත වනාන්තර තුල වැවෙන බීඩි එතුම් කොළ කඩුම්බේරිය කොළ කිසිම බදු මුදලකින් තොරව කිලෝවක් රුපියල් 800ක මුදලකට මිලදීගෙන බීඩි නිෂ්පාදනය කරවල හේතුවෙන් සමත්ත වෙළඳපොළට තුල ඉහතකී පරිදි වැඩි කරන ලද බීඩියේ සහතික මිල පවත්වාගෙන යාමට නොහැකි බව උද්ගත වී ඇත. එබැවින් එන මෙම සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සුරාබාදු දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන එකක් අඩු මුදලට සපයන බීඩි එතුම් කොළ කර්මාන්තයන්ට පැමිණීමට වැළැක්වීමට ක්‍රියාත්මක කළ යුතු බව මම යෝජනා කරනවා.
හොඳයි, අවසන්
කරන්න. ඒ වගේම ඔබතුමා කියන නිසා මම මේ කරන්න. නමුත් මම මෙතෙන්දී අපේ රාජ්‍ය අපේ අමාත්‍යතුමා, කැබිනට් ඇමතුමා ඉෂාත් බදුදීන් මැතිතුමා ප්‍රකාශයට පත් කළා කුරුණෑගල දිස්ත්‍රික්කයේ රම්මඩගල්ල ප්‍රදේශයේ මිනරම් පතල පිළිබඳව ඒක පුද්ගලීකරණය කරන්න නැහැ කියලා. ඒක මම සතුටට පත් වෙනවා. නිසා අද රාජ්‍ය අමාත්‍යවරය හැටියට අපේ ඉෂාත් බදුදීන් ගරු කැබිනට් ඇමතුමා සමග, ඒ වගේම තෙන්නකෝන් අපේ ලේකම්තුමා සමග, ඒ රාජ්‍ය නිලධාරී මහත්මා මහත්මීන් සමග අපි මේ අමාත්‍යංශයේ අවශ්‍ය කටයුතු සියල්ල සම්පූර්ණ කරනවා. විශේෂයෙන්ම මේ මගේ මේ විනාඩි 15 කතාව සභාගත කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඔබතුමාගේ ඉල්ලීම මත.
දයි බොහොම ස්තුතියි ලේකී වීර සභාගත කරන්න අවසරයි.